lei සාදව. දෙදහස් විසිතුන වසරේ දොළොස්වැනි මාසේ 31 වෙනිදා. අද දවස පින්නතුනේ වසරක අවසාන දිනය. අපිට ලැබිලා තියෙන විවාහාරික වර්ෂ වලින් ජීවිතය ගැන ගොඩාක් ආපස්සට හැරිලා බලන, ඒ වගේම ඉදිරි වසර ගැන හිතා බලන සංදිස්ථානයක්. ධර්ම මාර්ගයේම ඒකායන මාර්ගය කරගත් පින්නතුන්ට මේ ධර්මයේ පිළිබඳව තමන්ගේ ගොඩ නැගීම ගැන සිතා බලන්න අවකාශය සැලසෙනවා. ඉතින් අප සෑම සීලු දෙනාම මේ ධර්මාභිලාෂයන් මුල් කරගෙන තමයි කටයුතු කරනු ලබන්නේ. තේරෙන බසින් ආනන්ද ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේට විෂය වන තරමින් මා හැඟි පමණින් මා ශක්ති ප්‍රමාණයෙන් පින්නතුන්ට ධර්මයේ දේශනා කරනවා. මාහට ගෝචර වන අන්දමින් පෙරදී සමහර උදවිය ඉන්න බුද්ධ වචනේම කියනවා කියලා කියන අය, අනේ මට එහෙම හැකියාවක් නැහැ, මන් දේශනා කරන්නේ මට ගෝචර වෙන අන්දමින්. කවුරු හරි කියනවා නම් මම මේ බුද්ධ වචනේමයි කියන්නේ කියලා, ඒක මහා පට්ටමල් බොරුවක්. බුද්ධ වචනේ කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. සමෝම දේශනා කරන්නේ තමන්ට හැගෙන පරිදි. ඒ වුණාට අර ප්‍රලාප කතා කරන උදවිය ඉන්නෝ, මේ සුද්ධ වූ වචන, මේ බුද්ධ වචන, මේ නිවැරදිම දේ කියලා කියන ඒ බොරු. හැමෝටම කතා කරන්න පුළුවන් තමන්ට විෂය වන පරිදි පමණයි. කවුරුත් එහෙමයි, කාටත් එහෙමයි, තමන්ට විෂය වන දේ. ඉතින් ඒ කාරණේ පිනතුනේ බුදුහාමුදුරුව පමා භාවිතා කළා. බුද්ධ ඥානයට විෂය වන පරිදි කියලා බුදුහාමුදුරුව දේශනා කරා. ඒ වගේම පින්නතුනේ අපිටත් ඒ ප්‍රකාශය අපිත් එසේමයි කර කියන්න වෙනවා, දේශනා කරන්න වෙනවා. අපිත් දේශනා කරන්නේ අපිට විෂය වෙන පරිදි. ඉතින් ඔබටත් විෂය වෙන පරිදි ඔබත් කරුණු කාරණා සොයාගෙන යනවා, තේරුම් ගන්න උත්සාහ කරනවා. මානව සත්වයාගේ ඉහළම ඥාන දර්ශනය ඒ සම්මා දිට්ඨිය, සම්මා සමාධිය. ඒක මහා පුදුම සොයා ගැනීමක්, අසිරිමත් සොයා ගැනීමක්, අද්භූත ධර්මයක්, අච්චරිය ධර්මයක් හැටියට, ආශ්චර්යමත් ධර්මයක් හැටියට බණ පොතේ සඳහන් වෙන්නේ ඒකයි. ඒ ධර්මයේ කොතරම් අද්භූතද, ආශ්චර්යද කියනවා නම් සමාජයේ මොනතරම් පඬිතයන් නොනැත්තන් සිටියත් ඒක හැමෝටම තේරුම් යන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. ඒක මහා පුදුම ධර්මයක්. මිනිස් ඥානේ, මිනිස් මොලේ තියෙන කුසලතාවයට තමයි මේ සත්‍ය අවබෝධය කියන එක පසක් කරන්න පුළුවන්. තිරිසන් සතෙකුට, වෙනස් සතෙකුට මේක කරන්න බෑ. සමහර උදවිය කියනවා දෙවියන්ට නිවන් දකින්න පුළුවන් කියලා. සමහර උදවිය කියනවා දෙවියන්ට නිවන් දකින්න බෑ දිව්‍ය ලෝකවල කියලා. ධර්මයට පැහැදීම කියන එක ඇති කරගන්න පුළුවන් නිවන් දකින්න මනුෂ්‍යාත්මයකටම ඉන්න ඕන කියලා. ඒක ටිකක් සංකීර්ණ කතාවක් නිසා මේ කතාව අපි එහෙම තියෙන්න හරි. මොකද හේතුව ඒ කතාව කොච්චර කිව්වත් දෙවියෙක් මෙතෙන්ට ගෙනල්ලා පින්නතුන් ඉස්සරහා පෙනී හිටවල ඉඳවල කියවන්න බෑනේ මට. ඔහොට නිවන් දකින්න බැරිද පුළුවන්ද කියලා. ඒ නිසා කියන දේ තමයි පිළිගන්න වෙන්නේ. ඒක නිසා ඒක තර්කය නොසිඳෙන එකක්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉඳිමු. මනුෂ්‍යයාට පුළුවන්. මනුෂ්‍යයාට පුළුවන්. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ හොයාගන්න අමුතු අසිරිමත් දෙය? නොසිඳ පවත්නා වූ චිත්ත පරම්පරාවක් තියෙනවා. නොසිඳ පවත්නා වූ චිත්ත පරම්පරාවක්. ඒක දිගට ඇවිලීගෙන යනවා. එකක් වගේ පේනවා. දැන් පින්නතුන්ට එක මිනිහෙක් ඉන්නවා කියලා පේන්නේ. ඔයත්තන්ගේ ජීවිතයේ ඇතුලේ වුණත් මේ අහවල් කෙනා ඉන්නේ කියලා හැමදාම උදේ පාන්දර නැගිට්ටාම පේනවා. ආයි නින්දට යන්නෙත් එයා කියලා හිතනවා. ආයි ඊට පහුවෙන්ද අවදි වෙන්නෙත් එයා කියලා හිතනවා. ඒත් පින්නතුනේ කායික වශයෙන් අපි තප්පරේට දහස් කෝටි වාරයක් බිනි බිනි මෙරි මෙරි අලුත් වෙවි යන ශෛල පද්ධතියක අපි ඉන්නවා. ඒ වගේම පින්නතුනේ කියන්න බැරි වේගයකින් රිද්මයකින් නොසිඳ පවත්නා වූ චිත්ත ධාරාවක සිටිනවා. එහෙත් පුදුමේ කියන්නේ අපිට හැමදාම තේරෙන්නේ එකම පුඤ්ජලයෙන් ජීවත් වෙනවා වගේ. ශරීරය ගත්තත් මනස ගත්තත් දැල්ලූ පහන් සිලමෙන් හැම මොහොතකින්ම ෂය වෙවි අලුත් වෙනවා. පහන් සිලක් අපිට එක දිගට පේනවා නේද? පත්තු වෙලා තියෙනවා කියලා. නමුත් පහන් සිලක තියෙන්නේ ගිනි දැල්ලක තියෙන්නේ හැම මොහොතකම කුමක්ද? ෂය වෙන ස්වභාවය. ඡයවන ස්වභාවයේ සෑම මොහොතකම තියෙනවා. එහෙමනම් මේ ශාරීරික වශයෙන් මානසික වශයෙන් හැම මොහොතකම ඡය වෙනවා. මොහොතක්වත් පවතින්නේ නැතුව ගලාගෙන යනවා ඡය වෙනවා. ඒ තරමටම වේගයෙන් ආයි ප්‍රතිනිර්මාණය වෙනවා. පහන් සිල වගේ බුදුරජාණන් වහන්සේට උමනා කරේ පින්නතුනි එකක් මේ ලෝකේදී විඳින දුක් ගැහැට මිනිස්යාගේ ජීවිතවලින් ඈත් කරන්න. මිනිසුන්ට කියලා දෙන්න ප්‍රශ්න තියෙන්නේ බාහිරව නෙමෙයි හිතේ. තේරුණාද? බාහිරව නෙමෙයි තියෙන්නේ හිතේ කියලා දෙන්න. හිතෙන් ප්‍රශ්න විසඳ ගන්න කියලා. දැන් මේ මුළු ලෝකෙම දැන් ඔය යුද්ධ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම හේතුව බාහිර ප්‍රශ්නයක් නෙමෙයි හිතේ ප්‍රශ්නයක්. මනෝමය ප්‍රශ්නයක්. මනෝමය ප්‍රශ්නය විසඳ ගන්න නැතුව මනෝමය වශයෙන් ඒක බාහිර ලෝකයකට බාර දෙනවා, දෙයියෙකුට බාර දෙනවා, තමන් විශ්වාස කරන්නේ නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේට උමනා වුණා කියලා දෙන්න මේ මනෝමය තත්වයක් තියෙන්නේ මුලින්ම තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ ප්‍රශ්නේ විසඳගත්තාම ලෝකේ ප්‍රශ්න විසඳිලා තියෙවි. ඊළඟට පින්නතුනේ මේ නොසිඳ පවත්නා වූ මේ චිත්ත පරම්පරාව එයා කරන කර්මම එයාටම ගෙවා දමන්න සිද්ධ වෙනවා. ඒක මහා පුදුමයි කියලා කියන්නේ ලෝභ කරන මිනිස්සු සතුටෙන් තමයි ලෝභ කරන්නේ. ද්වේෂ කරන මිනිස්සු එයාත් සතුටෙන් තමයි ද්වේෂ කරන්නේ. මෝහයේ ඉන්න මිනිස්සු මෝහයේ වෙලෙන්නෙත් ඒ සතුටෙන්මයි. හැමෝම තම තමන් කැමති කර්මයන් සිද්ධ කරගන්න. පින්නතුන් විශ්වාස කරයි දන්නේ අපායේ ඉන්න මිනිස්සු ඉතා සන්තෝෂෙන් අපායේ ඉන්නේ කියලා කිව්වෝ. නෑනේ. ලෝධිය බොන මිනිස්සු ඉතා සන්තෝෂෙන් ලෝධිය බොන්නේ කියලා කිව්වොත් විශ්වාස කරන්නේ නෑනේ. හැබැයි මේක නම් විශ්වාස කරනවා. අරක්කු බොන මිනිස්සු ඉතා සන්තෝෂෙන් තමයි සල්ලි දීලා අරක්කු බොන්නේ කියලා. ඉතින් ඒවත් ලෝධිය වගේ තමයි. හරි අමාරුවෙන් පිච්චිලා ගඳයි උගුර ගිනි ගන්නවා බඩ පිච්චෙනවා ඒ තිනි බොනෝනේ සල්ලි දීලා. ඉතින් ඒකෙන් පොඩ්ඩක් හිතාගන්න ලෝධිය එහෙමයි. ලංකාවේ මිනිස්සෙක් අපායට ගිහිල්ලා ලෝධිය ටිකක් පෙව්වලු. පෙව්වට පස්සේ පෝලේ වුණාට පස්සේ ඇහුවලු තාජුට්ටක් නැද්ද කියලා. බලනකොට මේ කසිප්පු බීපු මිනිස්සෙක්. ඒ කියන්නේ කසිප්පු සරයි ඊටත් වඩා. ඔය බයික් කසිප්පු දාලා තමයි ගම්මානවල බයික් එහෙම දිව්වේ කොරෝනා කාලේ. පෙට්‍රල් නැති කාලේ එහෙම ඔව් දුවලා තියෙනවා. මොකද දුවන්නත් පුළුවන් බයික් දුවන්න පුළුවන් කසිප්පු වලින්. පරාදේ මේ පිටින් පෙට්‍රල් ගේන්නේ. ඉතින් ඒ නිසා වෙන් පින්නතුනේ එක එක ආත්ම භාවයන් වල හැමෝම මේ භුක්ති විඳින්නේ මේ සතුටෙන්. තම තමන් පවත් කැමති වෙච්ච කර්මෙ තමයි තම තමන් ගෙවන්නේ. නයික්ුණේ සතුටෙන්, බල්ලෙක්ුණේ සතුටෙන්, පූසෙක්ුණේ සතුටෙන්. ඒ කිසිම සතෙක් කැමති නැහැ මනුස්ස ජීවිතයකටවත් තමන්ගේ ආත්මේ චේන්ජ් කරගන්න. ඕනම් බල්ලෙක්ගෙන් අහලා බලන්න, පූසෙක්ගෙන් අහලා බලන්න පිස්සු කතා කරන්න එපා කියයි. නේද? කුරුල්ලෙක්ගෙන් අහලා බලන්න. හැමෝම තම තමන්ගේ කර්මය තමයි, තම තමන්ගේ ස්වභාවය තමයි මේ සතුන් ගෙවන්නේ. දැන් ඒකෙන් අදහසක් ගන්න ඕන පින්නතුනේ. මේ කිසිම තැනක එහෙම දුකයි කියලා එකක් නැහැ. එයා ඒක සැපයි කියලා හිතනවා නම් මොකද්ද දුක? අපිට පේන විදිය විතරයි දුක. තේරුණා නේද? අපිට පේන විදිය තමයි දුක. එයා ඒක ගැන හිතාගෙන ඉන්න විදිය තමයි අපිට වැදගත්. දැන් ඔබේ ජීවිතේ දුකද කියලා අහුවොත් බොහෝ දෙනෙක් කියන්නේ නෑ, ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. මං කැමති ජීවිතේ තමයි මම මේ ගෙවන්නේ. මං කැමති විදියට තමයි මේ ජීවත් වෙන්නේ. අහවල් ජීවිතේ, අහවල් එක්කෙනාගේ ජීවිතෙත් එක්ක ඔබේ ජීවිතේ මාරු කරගන්න කැමතිද? කැමති නෑ. දැන් මගේ ජීවිතෙත් එක්ක ඔබේ ජීවිතේ මාරු කරගන්න කැමතිද කාලසටහන? කැමති නෑ. මං කැමතිත් නෑ, ඔයත් කැමති නෑ. තේරුණානේ? තම තමන් කැමති තම තමන්ගේ රටාවට. ඒ නිසා මේ ලෝකේ කිසි කෙනෙක් ඒ අකමැති දෙයක් නෙමේ විඳින්නේ, කැමති දෙයක්මයි. තේරුණා නේද? කැමති දෙයක්මයි. නෑ සාරණස් එහෙම වෙන්න බෑ, අපිට ඒක විශ්වාස කරන්න අමාරුයි. ආ බොක්සින් වලල්ලට යනවා කැමැත්තෙන් නෙමේ දෙන්නේ, කැමැත්තෙන් යන්නේ ගා ගන්නවා, දත් කැඩෙන්න, තොල් පැලෙන්න, කම්බුල් පැලෙන්න ගහ ගන්නවා. කැමැත්තෙන් නෙමේද? පිට රටවල් වල තීර මේ අර තව ක්‍රීඩාවක් තියෙනවා කම්බුල් වලට ගහ ගන්න එක නේද? මේක කරලා අත දිගාරලා ගානෝ කම්බුලට අනිත් කෙනා වැටෙන්න. සන්තෝෂෙන් නෙමෙයිද කරන්නේ වැඩේ? ඈ සල්ලි තියලා ඒ සල්ලි වලට අරයට අල්ලගෙන ඉන්නෝ කම්බුල ගහන්න කියලා. තමන් වැටුන්නේ නැති වුණොත් තමන් ජයග්‍රහණය. අරය වැටෙන්න ගැහුවොත් එයා අපරාධ කළා, මෙයා සල්ලි ටික ගන්නවා. කම්බුලට ගහ ගන්නවා. ලංකාවේ ඉන්න ඔය දිවේ උල්ගහගෙන යනවා, ගිනි පාගනවා, නිකන් ඉන්න බැරුවට ගිනි අඟුරු උඩ ඇවිදින්නේ. ඉතින් ඔය හැම දෙයක්ම කරන්නේ ආකල්ප මේ වෙනසක් ඇති කරගත්ත ගමන්ම ඒක සුවයක්. ඔය පාරේ දැකලත් ඇති ඔය දේවාල වල එහෙම පෙරහැරවල් යනකොට හම වීදලා උඩ එල්ලලා යනවා. එයාගෙන් ඇහුවාම ඔයා දුකෙන්ද? අනේ නෑ, මං දෙවියන්ගේ භක්තිය වෙනුවෙන් කරන පූජාවක්. ඒක සමබරව හැමතැනින්ම විදලා එල්ලුවට පස්සේ ඒක එච්චරම රිදෙන්නේ නෑ, ගාණක් නෑ. මේක පොඩි මැජික් එකක් වගේ ලක්ෂණයක් තියෙන්නේ. එහෙනම් කොහෙද දුක තියෙන්නේ? මේ ලෝකේ පුළුවන් ඕනම දුකක් සැපක් කියලා හිතන්න පුළුවන් කමකුත් තියෙනවා, ඕනම සැපක් දුකක් කියලා හිතන්න ක්‍රමයකුත් තියෙනවා. පිළිගන්නවද? ඕනම සැපක් දුකක් කියලා හිතන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා, ඕනම දුකක් සැපක් කියලා හිතන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අහලා නැද්ද? හිතන්නත් බැරිද? තේරුම් ගන්නත් බැරිද? සාමාන්‍ය තේරෙන හරියට ගෙනල්ලා විග්‍රහ කරොත් ඕන තරම් ඉන්නෝ. එක්කෙනෙකුට අප්පිරියම කෑම, තව කෙනෙකුට රසවත්ම කෑම වෙලා. ඒ සරල උදාහරණයක් තියෙන්නේ. එක්කෙනෙකුට අප්පිරියම ආහාර, තව කෙනෙකුට රසවත්ම ආහාරය. දැන් අපි ගන්නෑ ඔය පණුව කරපොත්ත හුණු ගන්නෑ බලන්න චීන ජාතිකයෝ එහෙම කනවා. අපිට අප්පිරියයි. පණුව ප්ලේට් එකක් සෑහෙන්න මිලයි. තායිලන්තේම පින්ඩපාති ගියාම හාමුදුරුවන්ගේ පාත්‍රයටත් ගැරඬි නයි පොලොංගු බෙදෙනවා. ලංකාවේ හාමුදුරු කෙනෙක් ගිහිල්ලා උන්වහන්සේට පාත්‍රයට නයික් බෙදලා. මේ හාමුදුරු බය වෙලා මේ මොකද්ද උනේ කියලා. ඉතින් පන්සලට ගිහිල්ලා කිව්වලු මෙහෙමයි නයික් දැම්මනේ මගේ පාත්‍රයට කියලා. ඉතින් කිව්වලු ඔබ වහන්සේ හරි වාග්්‍යවන්තයි, අපි පින්ඩපාතේ වඩිනෝ කෝ අපිට හම්බ වෙන්නේ නැහනේ කිව්වලු එකේ. මොන වාග්්‍යයක්ද අර නයික් ඉන්නෝ ගන්නෝ කැමති කෙනෙක්. ඉතින් ඒ වගේ බලන්න හැටි. ඒන ආමතුරු කල්පනා කරනවා එහෙම නයික් හම්බ වෙනවා කියන්නේ තාම කලාතුරකින් ගොඩාක් මිලයි නයික්. මේ ඔබ වහන්සේට ලොකු ශ්‍රද්ධාවකින් ගෞරවයකින් තමයි ඔය නයා බෙදලා තියෙන්නේ කියලා. බලන්න හිතන ක්‍රමයේ තමයි වෙනස්. හිතන ක්‍රමයේ තමයි වෙනස්. දැන් තේරෙනවද කතාව? තේරෙනවද කතාව? ඕනම තැනක ඉඳගෙන ඕනම දෙයක් සැප කරගන්නවා, ඕනම තැනක ඉඳගෙන ඕනම දෙයක් දුක කරගන්නවා. කවුද? මේ ලෝක ජීවත් වෙන සත්වයා. මේ බුද්ධ ආදී මහත්මයෝ කියන කතාවක් නෙමෙයි, මිනිස්සු හිතන විදිය, සත්තු හිතන විදිය මේ කිව්වේ. තේරුණාද? බුදුහාමුදුරුව දුක දකින විදිය ඒක නෙමෙයි, සත්තු හිතන විදිය. බල්ලට බලුව ආත්මය හොඳයි, පූසට පූසගේ ආත්මය හොඳයි, අඩිය ගහන මිනිස්සෙට අඩිය ගහන ජීවිතේ හොඳයි, දෙවුණු වෙන කෙනාට ඒ ජීවිතේ හොඳයි. එක එක තත්වයන් වලදී, එක එක තත්වයන් වලදී ඒ අයට ඒක හොඳයි කියන එක මම මේ පෙන්වුවේ. දෙවියෝ දෙවියාත්මවල සතුටෙන් ඉන්නෝ, පෙරේතයෝ පෙරේතාත්මවල ඔයත් හිතන්නේ සෑහෙන දුකෙන් ඉන්නෝ කියලා. නෑ, පෙරේතයා සතුටෙන් ඉන්නේ. අනේ හාමුදුරුවෝ පෙරේතයා සතුටින් ඉන්නේ නෙමෙයි. එහෙනම් ඉතින් පෙරේතාත්මෙන් මුදවන්න කතා කරත් අර බලුවාත්මෙන් බල්ල මිදෙන්නේ නැහැ වගේම කැමති නැහැ. ඇයි? එයාට රසවත් දේවල් ටික තියෙන්නේ මොනවද? කුණු කානවල, කුණු ගොඩ වලල ඒවයි තියෙනවා. ඒ දේවල් රසවත් ඉන්නවා. ඉතින් ඒක තමයි යාට රස. පෙරේතය පෙරේතාත්මයට කැමතියි. දෙවියන් දිව්‍ය ආත්මයට කැමතියි. නිර්සත්වයා නිර්ආත්මයට කැමතියි. වෙන්න බෑ සායනහංස. වෙන්න බැරි කමක් නෑ වෙනවා. මනසේ තෙන්ද හැදුනට පස්සේ මිනිස්සුන් ඒකට කැමති වෙන ස්වરૂපයක් ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ හැමෝම ඉන්නේ ඔය තම තමන් කැමති තැනක, තම තමන් කැමති තැනක. දැන් ඉතින් මෙතන නිරසතෙක් ගෙනල්ලා බෙන්නලා අහන්න බෑ උඹ ඇත්තටම කැමැත්තෙන්ද ඉන්නේ කියලා. ඔව් මිනිහා කියයි ඒ ගිනි ගොඩේ මට අමුතු ෆීලින් එකක් දැනෙනවා. කොයි වගේද? තමුසල සිගරට් එකක් බොනවා වගේ කියලා කියයි. දැන් සිගරට් බොන එක සමහර අයගෙනකට ගඳයි. පත්තු පලාතේ ඉන්න බෑ. මටත් එහෙම ගඳක් තියෙනවා. මටත් හරි අමාරුයි. පාරේ සිගරට් එකක් බීලා ගඳ ගියත් ඒ ගඳ හරි අමාරුයි. තව කෙනෙකුට ඒක අතිශය සුන්දර අත්දැකීමක් නේ. ඒක දිව්‍ය ලෝකයක් යනවා වගේ. සිගරට් එකක් බොන්න නැත්තම් සිගරට් එකක් දුන්නොත් එයාට, එයා හිතන්නේ හොඳම මිත්‍රයෙක්. ඈ හොඳ සිගරට් වර්ගයක් දුන්නොත්, හොඳ සිගරට් එකක් දුන්නොත් හොඳම මිත්‍රයෙක් ශබ් බලන් ලෝභ නැතුව මට දුන්නා. ඒක දැන් තෑන්ක්ස් කරලා ගන්නවා. නත්තලට එහෙම බෝතලයක් අරගෙන ආවොත් එහෙම දෙයියෝ වගේ මේ මගේ මේ වගේ ෆ්‍රෙන්ඩ්ලා මේ වගේ මිනිස්සු අපිට කොච්චර දුර්ලභයිද කියලා නේද? බොහොම ආදරෙන් පිළිගන්නේ. ඒක තමයි හැටි. මනෝමයා මනසින් මවා ගත්තොත් සැප දුක වෙනවා, දුක සැප වෙනවා. හොඳ නරක වෙනවා, නරක හොඳ වෙනවා. එහෙමනම් මේ ලෝකේ සමස්තේම තියෙන මනෝමය. මනෝමය. දැන් බුදුරජාණන් වහන්සේට පින්නතුණි අපාය කර්ම රැස් කරේ. අර බුදුරජාණන් වහන්සේට ගල් පෙරලා පෙරලා දේවදත්ත අපාය කර්ම රැස් කරේ ඉතා සන්තෝෂයෙන් වින්දනීය කර කර. මම අතන දාන වැරද්දුවා, මම එතන මෙහෙම කරා, මම අර දේශනාව කඩාකප්පල් කරා, මම අර ගමේ ඉන්න මිනිස්සු අපහැදෙව්වා, මම ගල පෙරලෙව්වා කියලා ඈ ඒ කොච්චර කරත් මට මුකුත් කරේ නැහැ, කරන්න බෑ මගේ තියෙන සවියට කියලා හිතලා ඉතින් එයා ඒ හරි සන්තෝෂයෙන් විඳව විඳව කරා. ඒ වින්දන ස්වરૂපයක් පුරුදු කළා. ඒ වින්දන ස්වરૂපය එයාට දිගට ලැබුණා. එච්චරයි. මනෝමය වශයෙන් අපාය හැදිලා තිබ්බා. ඊට පස්සේ හෝම ගිහිල්ලා ඒක වින්දනය කරමින් ඉන්නවා. දේවදත්තගෙන් ඇහුවොත් එහෙම මොකද අප්සෙඩ්ද? අනේ නේ, කිසි අප්සෙට් එකක් නැහැ. මම ප්‍රගුණ කරපු මනස මම විඳිනවා. ගිනිදැල් දිව්‍ය ලෝකෙයි කියලා හිතාගෙන ඉන්නවා. ජීව සමහර ආගම්වලත් එහෙමයි. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙයි කියලා හිතන්නේ ගිනි ගොඩක් මැද. ඒ නිසා දුක්ඛේ අඥානං කියලා එකක් ලෝකේ තියෙනවායි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මිනිස්සු හැබෑ ලෙසම දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා දුකත් සැප කරගන්න මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ නිසා දුක්ඛේ ඥානං කියලා දුක කියන්නේ මොකද්ද කියලා හරියටම අඳුන ගන්න ඕන. මෙන්න මේ මනෝමය ස්වභාවයම තමයි දුක. දුකට හේතුන් මොනවද කියලා අවබෝධ කරගන්න ඕන. දහමට අනුව නම් පින්නතුනේ සැපයි කියලා දෙයක් ඇත්තෙම නැහැ. දුකේම ප්‍රභේදනයක් පමණයි සැපයි කියලා වෙ නම් කරගෙන තියෙන්නේ. පිළිගන්නවද? ඒක විශේෂ නැද්ද? අවලස්සන දුර්ගන්ධය හමන මලක් උදේ වරුවේ පිපිලා තියෙනකම් ලස්සනයි, හැඩයි, සුවඳයි, සැපයි. ඒක දුකේම ආරම්භය, දුකේම ප්‍රභේදනය. සැපට සාපේක්ෂිතව දුක නිර්මාණය කරගන්නවා. එහෙමනම් එකම මලක තියෙනවා උදෑසන ලස්සන පිබිදුණු මනහර ගතියකුත්, සවස් භාගයේදී හැකුළුණු මියගියපු අවලස්සන ගතියකුත්. එහෙමනම් ජීවිතයේ දුකේම ප්‍රභේදන දෙකක් තමයි දුක සැප කියලා කියන්නේ. මනෝභාවයන් දෙකක්. දැන් බුද්ධාදී මහෞත්තමයන්න්ගේ වෙනස ඥානය උදා වුණේ මෙන්න මෙතනින්. උන්වහන්සේ දැනගත්ත මේ ලෝකේ දුකයි කියලා જાතියකුත් නැහැ, සපයි කියලා જાතියකුත් නැහැ. මිනිස්සු මනෝක්‍රාන්තියකින් හදාගන්නවා මේක දුකයි මේක සපයි කියලා. දැන් ලංකාවේ මිනිස්සුන්ට ලංකාව දුක වෙලා, මේ සෝබා දහම ආසිරිය ඔක්සිජන් ගලාගෙන යන දියැලි මනහර ලස්සන සමනැල්ලු මල් පිපිල හැමතැනම තියෙන ලංකාව දුකයි. අර කාන්තාරයක ගිහිල්ලා කාමරයකට වෙලා ගොයේ හරි ගෘහසේවිකා වැඩක් කරනවා. ඒ රටේ ඉන්න මිනිස්සු කල්පනා කරනවා මේ දිව්‍ය ලෝකයක මේ තියෙන දිව්‍ය ලෝකයක් මෙහෙ තියෙන කොච්චර ලස්සන හැට කොළ පාට ගස් තියනවද, දියැලි තියනවද, මේව තියනවද, කොච්චර මනහරද මේ රට මනස්කාන්තද කියලා හිතන ඒගොල්ලෝ. මේ රටේ කිසිම මිනිස්සෙක් ආහාර නැතුව මැරෙන්න විදියක් නැහැ. මොකද හැමතැනම නේද, හැමතැනම මයු කුවලයක් හිටෙව්වත් කනලා ජීවත් වෙන්න පුළුවන්, ඕන පැලයක් හිටෙව්වහම තියෙනවා. මේක දිව්‍ය ලෝකයක්. චින්තාමේ වශයෙන් අවුල් කරගෙන තියෙනවා රටේ මිනිස්සු. චින්තනයේ වශයෙන් අවුල් කරගෙන තියෙනවා. මෙච්චර ලස්සන තියෙන මල් තියෙන රටක මලක සුවඳ බලන්න හොඳ නැහැ, දුස්සීල වෙනවා. මලක ලස්සන බලන්න හොඳ නැහැ, දුස්සීල වෙනවා. ඈ සැපසේ ඉන්න හොඳ නැහැ, දුස්සීල වෙනවා. hina වෙන්න හොඳ නැහැ, අසංවරයි. සතුටෙන් ඉන්න හොඳ නැහැ, අසංවරයි. ධර්ම ගෞරවය ඇතුව ඉන්න ඕන. ඒ කියන්නේ ආකාසට්ටාජ බුම්මට්ටා වගේ අර බුම්මන් ඉන්න ඕන. දැන් අපි පන්සලේ හාමුදුරු කෙනෙක් හිටියා, බුම්මන් ඉන්න එක්කෙනෙක් අපි ළඟින් යනකොට ආකාසට්ටාජ බුම්මට්ටා කියනවා. කිව්වම හාමුදුරන්ට ගේන්දි යනවා. ගේන්දි ගියාම ලොකු හාමුදුරන්ට කියනවා මේ මුම් මට එක එක පද කියනවා කියලා. ලොකු හාමුදුරු ඉතින් අහනවා මේ ඇත්තද, මෙයා හාමුදුරන්ට පද කියනවා? නෑ නෑ නෑ, අපි කියන්නේ ආකාසට්ටාජ බුම්මට්ටා කියලා. ඉතින් හොඳයි නේද, දෙයියන්ට බින්දෙනේ ගන්න. ඒක නෙමෙයි, මෙයා ළඟින් යනකොට මොකද ඒ දෙයියන්ට බින්දෙන්නේ හිතෙන්නේ කියලා අහනවා. ඒ වගේ පින්නතුනේ මෙච්චර සතුටෙන් ඉන්න, සැනසෙල්ලෙන් ඉන්න තියෙන ලෝකයක දුක් විඳින්න කාරණා කවුද හදලා ගියා පිටරටකින් ඇවිල්ලා. දැන් ලංකාවේ අටුවාවල් ලියන්න ඕන ලංකාවේ මිනිස්සුනේ. ලංකාවට අටුවා ටීකා පරිවර්තන ගහලා දීලා ගියේ කවුද? අන්න අර පිටරටින් ආපු ഘോഷක උන්නහේ කෙනෙක් ඇවිල්ලා ගහලා දීලා ගියා. ඒ ගහලා දුන්නේ කෙනා දුන්නේ විඳෝපං නිවන වටේ කර කියන් නිවනක් නම් ජීවිතේට හොයා ගන්න වෙන්නේ කියලා ඔන්න ගහලා දීලා පටලවල ගියා. ගින් කියලා තියෙන්නේත් එහෙමලු. කවමදාකවත් ඒක හොයා ගන්න බැරි වෙන විදියට අවුල් කළාවා. ලංකාවෙත් එහෙම කියනවනේ සුද්දෙකුත් කිව්වා කියනවනේ. බෞද්ධ කමින් මිනිස්සු නැති කරන්න බෑ කිව්වලු මේ රටේ මිනිස්සු බෞද්ධ ආගමින් ඒ ආගමට හරවන්න බෑ කිව්වලු මුංගේ ඇඟ පුරා මුලේ. මඩ සෝදාගත් කල රජගමට සුදුසුයි මුන්ගේ ඔලු පුස්තකාල වගේ කියලා කිව්වා. හැබැයි මුන් නරක බෞද්ධයෝ කරන්න පුළුවන් කිව්වා. නරක බෞද්ධයෝ කළා නේද? නරක බෞද්ධයෝ කළා තියෙන බේබද්දු කළා තියෙන රටම. රටම බේබද්දු කළා සහනාධාර දෙනවා තියෙන. ආන්න ඒ වගේ විනතුනේ දහමෙන් තොර කරන්න බෑ, බෞද්ධ කමින් තොර කරන්න බෑ. හැබැයි අවුල් සහගත බෞද්ධයෝ නිර්මාණය කරන්න පුළුවන් කියලා කිව්වා. අවුල් සහගත ආගමක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට පිනතුනි මේ නිර්වාණ දර්ශනයත් එක්ක අමනාප වෙලා හිටපු පිරිස මේක බොහෝම සූක්ෂම අන්දමින් කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න බැරි කියෝ කියෝ ඉන්න දහමක් බවට පත් කරගෙන පත් කරලා ගියා. දැන් අපේ අය පැටලිලා තියෙන්නේ සමතෙත් යනවා විදර්ශනාවෙත් යනවා හැම පැත්තෙම යනවා නිවන නැහැ. නිවනක් හොයාගන්න බැරි වුණාම කියනවා මේ මට නිවන් දකින්න බැරි මම බුදු වෙන්න යන්න කෙනෙක් කියලා බොහොම අමාරු ඇඟ පෙරගෙන වයසට ගිහිල්ලා අපවත් වෙනවා. නැත්නම් ඉතින් ජනතාව අහනෝනේ තෝ ඔච්චර පඬිත නම් ඇයි නිවන් දැක්කේ නැත්තේ? නෑනේ මම බුදු වෙන්න යන්නේ, බුදු වෙන්න යන්නේ. හරි chance එකක් ඒක. ඒ උතුම් යතිවරයන් වහන්සේලා ඉන්නෝ සැබෑලසත් බුදු වෙන්න යන අය ඇති. ඒ වුණාට ඇත්ත වශයෙන්ම මේක ප්‍රෝඩාවක්. සත්‍ය දකින්න ඕනම කෙනෙක් සත්‍ය දකින්න ඕන, සත්‍ය අවබෝධ කරගන්න ඕන. අතරපත් නිවන් පසකට දාස සසරට බසින්න පුළුවන්. නිවන් සාක්ෂාත් කරගන්න බාධාවක් නෙමේ බෝසත්වරයෙකුට උනා. ඒ ඔක්කොම ලේසියට පාසුවට මනෝක්‍රාන්තියක් තියෙන ලෝකෙ මිනිස්සුන්ට ඉතින් මොනවා හරි වචන ටිකක් දුන්නාම එළඹ ගන්න පුළුවන්. ඒක ලෝක සත්‍යයක්. අසත පත්නිවන් පසකට දවස සසරට බසින්නේ. ඒ කියන්නේ විනතුනේ සංසාරේ නවත්තන සංසාරේ යන ස්විච් එක තමන්ගේ අතට ගන්නවා. ඔබේ පාලනේ ඔබේ අතට ගන්න දවසට තමයි ඔබ සත්‍ය අවබෝධයට පත් වුණා කියලා කියන්නේ. එතකොට දැන් හාමුදුරුවනේ අපි අපේ පාලනේ නෙමෙයිද? නෑ. ඔබ ඔබේ පාලනේ නෙමෙයි ඉන්නේ. ඔබ ඉන්නේ කර්මයේ පාලනේ. කර්ම ශක්තියෙන් ඔබව පාලනය කරනවා. ඔබට පාලනය කරන්න බැරි තරම් වේගයකින් බලවත්. මිනිස්සෙකුගේ ජීවිතයේ බලවත්ම ශක්තිය මොකද්ද? කර්ම ශක්තිය. ග්‍රහ ශක්තියින් වලට වඩා බලවත් කර්ම ශක්තිය. කර්ම ශක්තියෙන් මිනිස්යාව පාලනය කරනවා. කර්මය බිඳනවා, කර්මය පරාද කරනවා, කර්මය ක්ෂය කරනවා. කර්මයේ පාලනය තමාගේ අතට ගන්නවා. අන්න එයාට කියනවා සච්චිත්ත පරියෝ දපනං. අන්න සච්චිත්ත ධර්මය දමනය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. හරිනේ? සචිත්ත පරියෝ දපන. තම සිත පාලනය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. තම දර්ශනය මේවන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ලෝකෙ කාටවත් එහෙන් මෙහෙන් ආතති අරව මේව දාන්න බෑ. සත්‍ය අවබෝධක වෙච්ච උත්මයෙකුට ওই පිටින් අරව මේව එක එක දේවල් ඒ දර්ශනයට දාන්න බෑ. ඒ දර්ශනය ඥාණයට දාන්න බෑ. සම්පූර්ණ හසුරවන්න බෑ. එහෙමනම් බලන්න ඔබ ඔබේ මනස ඔබේ පාලනයට ගත්තද? එහෙම නැත්නම් තාම ඔබ ඉන්නේ කර්මයේ රූකඩයක් වෙලාද? රූකඩ නටවනවා වගේ ඉහලින් ඉන්නේ කර්මය, කර්මය විසින් රූකඩේ නටවනවා. කර්මය විසින් රූකඩේ නටවනවා. බලන්න ඔබ රූකඩයක්ද? රූකඩයක් කියලා අහුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම රූකඩයක් කියලා අහුවෙන්නේ නැත්තේ? කර්මයට අහු වෙලා සන්තෝෂයෙන් කර්මෙත් එක්ක නටන කෙනාට ඒක රූකඩයක් කියලා දැනෙන්නේ නැහැ. මේ ලෝකේ උපමා කරලා තියෙනවා පින්නතුනි, මේ මිනිස්යාගේ ජීවිතයේ දුක නොහඳුනන ලක්ෂණය මොව ලස්සනට කොහොමද? හැලිය රත් වෙනතුරු කකුලුව දිය කෙලියේ. එතකන් දිය පිනුම් ගන්නවා බොහොම ලස්සනට. හරි ලස්සනට ඉන්නවා. සමහරල දර්ශන මන් දැකලා තියෙනවා මීයා කෑමක් කනවා ඒ අතරේ. ව්‍යංජනේ පැහෙන කකුලුව එයා ඒ අතරේ ඉරුංගුවටත් කන දර්ශනයක් මන් දැකලා තියෙනවා. ඒ කියන්නේ එයාට එහෙම මතයක්, එහෙම දර්ශනයක් නැහැ ජීවිතය ගැන. ඒ නිසා මේ ලෝකේ සත්වයාට මේ මොකද්ද, මේ සංසාරේ දුක මොකද්ද, කොහේ ගහගෙන යනවද කියලා අවබෝධයක් නැහැ. හැඟීමක් නැහැ. ඒ භයානකත්වය දකින්නේ. තේරෙනනේ? මේ මනුස්ස සත්තුත් එහෙම ඉන්නවා. දැන් ගංගාවක්, විශාල ගංගාවක් ගලාගෙන එනවා වැස්සට. මැද ගල් තලාවක ඉන්නවා. එහා පැත්තට පණින් නැතුව ඉන්නේ කකුල තෙමේ කියලා. සෙරප්පු දෙක, අලුත් සෙරප්පු දෙක තෙමෙයි කියලා මේ පණින්නේ. දැන් මේ පණින්නේ හැකියාව දිනන මේ කොමලටත් එක්ක පණින්නේ මගේ සෙරප්පු දෙක තෙමෙයි කියලා. දැන් සෙරප්පු දෙක තෙමෙන්නේ නැතුව පණින්නේ තියව ඉන්න කෙනාට වෙන දෙයක් මොකද්ද? ශෙනකෙන් අර ගහගෙන එන විශාල වතුර ජලකඳට අහුවෙලා ගහගෙන ඇල්ලෙන් පල්ලෙහාට වැටෙනවා. දැන් සෙරප්පු දෙක තෙමුණානේ නේ. ඕනෝට වඩා පොෂ් වෙන්න ගියාම වෙන වැඩ නේරුණනේ. සෙරප්පු දෙක තෙමා ගන්න අකමැති කෙනාට ජීවිතේම අහිමි වුණා. ඒ වගේ තමයි වෙනතුරින් ජීවිතේ මේ බුද්ධ ශාසනයේ පොඩි කැපවීමක් කරන්න බැරි කෙනාට අර ගහගෙන යනවා වගේම, වියල්ලෙන් පල්ලෙහාට වැටෙනවා වගේම මේ මොහොත මග ඇරුණොත, මේ මොහොත මග ඇරුණොත් වෙනතුනේ සංසාරේ ආයි කවදාක බුද්ධාන්තරයකින් හමු වේද දන්නේ නැහැ. ඊළඟ ආත්ම මනුස්සාත්ම වේද දන්නේත් නැහැ. මේ යන විදියට බුද්ධ ශාසනයේ දර්ශනය නිවනක් දකින්වයි කියන එක තියේද නැද්ද කියන්න බෑ. එක එක ඇදහිලි පූජාවල් තියේ දෙයියන්ට කතා කර කර යුද්ධ කරන මිනිස්සු ඉඳි. බෝම්බයක් ගහලා දෙවියනේ කියලා කෑ ගහයි. හරි හරි අපූර්ව ආගම් ඇදහිලි තියෙන්නේ නේ. බෝම්බයක් ගහනවා දෙයියන්ට කතා කරනවා. කොහොමද ලස්සන? බෝම්බයක් ගහලා දෙයියන්ට කතා කරනවා. ඉතින් ආගමක පිරිහීමේ අන්තිම මොහොතනේ. අපි හැබැයි ඉතින් අනුන්ට ගහලා නම් එහෙම කියන්නේ නැහැ. තමන්ගේ කකුලේ ඉතින් ගල් ගෙඩියක්වත් ඇතුනොත් බුදු අම්මෝ කියලා ගෑ ගහනවානේ. ඒත් ඉතින් අම්මේ කියලා නේ ගෑ ගහන්නේ, බුදුහාමුදුරනේ කියලා ගෑ ගහන්නේ. ඔව් ඉතින් යාට කොහේ හරි පණින්නනේ තිබ්බි. ඒ දර්ශනයක් මම දැකපු මේ එක අවස්ථාවක සෙරප්පු දෙක අතට අරගෙන හරි යන බලන්න කවුද මේ නැ තමන්ගේ තෙන ජීවිත ආරක්ෂාව සලසා ගැනීමනේ. ජීවිත ආරක්ෂාව සලසා ගැනීම තියෙන්නේ. ඒ කියන්නේ තමන් පොඩි දෙයක් නිසා, මොකක් හරි පුංචි දෙයක් නිසා ප්‍රමාද වෙනවා, මහා විනාශයක් අතලගේ එනවා. ඒකේ උදාහරණයක් පෙන්නන්නේ ඒක. පොඩි දෙයක් නිසා ජීවිතේ මගාරිනවා, මහා විනාශයක් අතලග එද්දි. තේරුණාද? දැන් අපේ උදවිය මේ සත්‍ය අවබෝධය කියන එක, බණ අහනවා කියන එක මගාරිනවා ටෙලිග්‍රාම් එක නිසා. හැම්බෑ යන්න බෑ, අද ලස්සන චිත්‍රපටියක් තියෙනවා, අද යන්න බෑ, අද ඉරිදා. පොඩි දෙයක් නිසා සද්ධර්මය මගාරිනවා. ඊට පස්සේ පොඩ්ඩක් අකුල අමාරුයි, කොන්ද අමාරුයි කියලා ඔන්න ඉන්නවා. අද කම්මැලි කියලා ධර්මයේ මඟ අරිනවා. අර මහා විශාල එනවා, මරණය වැනි, සතර අපාය වැනි, සංසාර අනන්ත දුක් වැනි මහා ගඟක් ගලාගෙන එනවා. ඈ මහා දුකකට වැටෙන්න තප්පර ගාණක් තියෙන්නේ කියලා තීද්දි මේ පොඩි දෙයට මඟ අරිනවා. ඒ දර්ශනේ වත්තන්න ගයාලා පෙන්නන්න මේ තන ඔයත් දැකලත් ඇති සමහරලාට. ඒක ගොඩක් ප්‍රසිද්ධ දර්ශනයක්. මේ මේ චූටි තැනින් පනින්නේ කකුල තෙමේ කියලා අනේකී කී ඉන්නවා. තප්පර ගානේ ආව ගහගෙන යනවා හොස් ගාලා පල්ලෙහාටම. ආයිතින් එක්කෙනෙක්ව හොයන්න බෑ. සැබෑ දර්ශනයක්. ඉතින් ඒ වගේ ඒ නිසා පුංචි දෙයක් අපි කැප කරේ නැති වුණොත් විශාල හානියක් වෙන්න පුළුවන්. ඔබට මේ ආත්ම භාවයේදී ඔබ සත්‍ය අවබෝධ කරගත්තොත් මේ ලැබුණු අවස්ථාවේදී කොහොම හරි සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ ඔබේ මුළු සංසාරෙටම රක්ෂණයක් ගත්තා. තේරුණාද? සංසාරෙටම රක්ෂණයක් ගත්තා, ආරක්ෂාවක් ගත්තා, රැකවරණයක් ගත්තා. බුදු කෙනෙක්ගේ නතේ ගමිස්සන්ති අපායන්, අපායට සංසාරේ කවදාවත් නොයන රැකවරණයකටපත් වුනොත් මේ සෝවාන් ආදී මාර්ගඵලයක් ලැබලා මේ ආත්ම භාවයේදී ඒකට තමයි කියන්නේ අප්‍රමාදී භව කියලා කියන්නේ. ලබා නොගත්තු හැම ආත්මෙදීම කන්න බොන්න පුළුවන්. හැම ආත්මෙදිම ඉන්න පුළුවන්. වඳුරෙක් වුණත් කනවා බොනවා, එයාට පෙම්වන්තයෙක් ඉන්නවා, ප්‍රේමවන්තියක් ඉන්නවා, ඒගොල්ලෝ ළමයි හදනවා, ඒ ඔක්කොම තියෙනවා. වඳුරුත් හදනවා, කුරුල්ලොත් හදනවා. හැම ආත්මයකදීම රසවත් දේවල් කන්න පුළුවන්, නඩන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, බෝල ගන්න පුළුවන්, ඔක්කොම කරනවා. හැම ආත්මයකම සත්‍ය අවබෝධ කරන්න බෑ. දිවිලෝක කියලා සමහර අය පතනවා. දිවි ලෝක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ ගොඩක් අය. දිවි ලෝක පින්නතුනේ මේ තියෙන ඕනම තැනක දිවි ලෝක තියෙන්න පුළුවන්. මේ අහස මේ උපාවෙන හැම තැනකම දිවි ලෝක තියෙන්න පුළුවන්. එයාට පහළ වෙන්නේ විමානයක්. මොකද්ද විමානයක් කියලා කියන්නේ? මනස මනෝභාවයක හීනයක් දකිනවා. තේරුණාද? පා වෙලා යනවා. ඔය පා විවි තියෙන ඒ නිසා දිව්‍ය ලෝක ඔය ග්‍රහ ලෝකවත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඔය හැමදැනම මේ ගහේ කොලේ වැලේ මේ පා වෙන හැමදැනම ගුවන් යානා ඒව මෙව යන හැමදැනකම තියෙන්න පුළුවන්. එයාට ඒකත් තරම් ඕන දිහාවක යන්න පුළුවන්. සූක්ෂම මනෝ ශරීරය. ඒ මනෝ ශරීරයේ ස්වභාවය තමයි මනෝ ශරීරයක්නේ. එයා හිතන පතන දේ එයාට ලැබෙනවා. ඔක්කොම මනෝභාවයෙන්. දැන් ඔබටත් පුළුවන් දිව්‍ය ලෝකයේ තියෙන සැප මෙහි ඉඳන් විඳින්න පුළුවන්. අනේ කොහොමද සායනාස එහෙම විඳින්න වෙයි කියලා දෙයක් chance එකක් තියෙන ආරිජෝග්නේ. අපොයෝ. මං ගෙලලා දෙන්නද ඒ වැඩේ? හරි ලේසියි. දැන් ඔබ හිතන්න ඔබ රත්රන් දෝලාවක නැගලා ඉන්නවා කියලා. ඒ විදිහට මොන නැගලා ඉන්නවා. දැන් පිරිවර ඇවිල්ලා පිරිස ඇවිල්ලා දෝලාව උස්සවාගෙන යනවා. දෙපස ඉඳගෙන ඔබේ යහනාවට මේ අත්වල සරන් දෙනවා විශාල පිරිස දෙපස ඉඳගෙන මල් විසි කරනවා ඔබේ දෝලාවට. දැන් ඔබට හිතන්න බැරිද? අන්නේ ඒකේ ওই දින ලස්සනට දැන් ඔබ ආසම කරන වාහනේ තියෙනවා. අන්නේ ඒක අරිනවා, ඒක නගිනවා. ලොකු පාරක තමන් ඒක එලවගෙන යනවා. වේගෙන්, හරි වේගෙන් එලවගෙන යනවා. හිතන්න පුළුවන්. අන්න ඒ වගේ පින්නතුනි මනෝමය සතුටක් ලැබෙනවා එච්චරයි. ඉතින් දිව්‍ය ලෝක සපත් මෙහි ඉඳන් ලබන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ඔබ ආස කරන දේ රස විඳින්න පුළුවන්. නිකන් ඉන්න ගමන් හිතන්න පුළුවන් ඔන්න සල්මන් ඛාන් ආව එකපාරට මාව මුණ ගැහුණා, මට කැමති වුණා, ඔන්න මාත් එක්ක ඇවිදගෙන යනවා මුහුදු වෙරළේ සල්මන් ඛාන් අතින් අල්ලගෙන. ඔය හිතන්න බැරිය නේද? ඈ එයා මාත් එක්ක බෝට්ටු පදින්න යනවා. හිතන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ නේද? ඉතින් ඒ අන්න ඒ වගේ ඉස්සර ඔය ක්‍රමය වේදයක් ගමින් ගමට ගිහලා ඔක ආගම ඉන්දියාවේ තිබුණ එක ආගමක් ඕක. ගිහිල්ලා ඔයාට ආස කරන සප ගොඩාක් දුක් විඳලා ලබන්න ඕනේ. ඒ සතුටම මම ඔබට දෙන්නම් කියලා ඉවරලා එයා ගිහිල්ලා ওই විදියට කියනවා. මම ඔයා කවුද වෙන්න කැමති? එයා කියනවා මම ලස්සන සාරියක් ඇඳලා නටන්න කැමති. හරි, ඔන්න බලන්න. ඔයා ආසම කරන සාරිය දැන් මම ගන්න. ආ. දැන් ඒක ඇඳ ගන්න. හා. දැන් ඔබ ලස්සනම ඒ තියෙන වේදිකාවක ගිහිල්ලා ඔබ දැන් ඔන්න නටනවා. නටන්න ඒ විදියට. හොඳට නටන්න. මනෝග්‍රාහණයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකම තමයි මේ වෙන්නේ. මේ මොහොතේ වෙන්නේත් ඒකම තමයි. ඒක අර හිතලන කෙරුවේ නැති වුණාට ඒකම තමයි හැම මොහොතකම සත්ව පුජ්‍යලෙක් ළඟ සිද්ධ වෙන්නේ. මනෝභාවය. නෑ එහෙම වෙන්න බෑ සායනස. මේක හැබෑවක්. අන්න ඒක තමයි රැවටීම. දැන් ඔය ඇත්තන්ගේ හැමෝගෙම පුජ්‍යලක්ෂය එකයිද? මං අහන්නේ එකයිද? නෑ. ඇයි ඒ වෙනස් වුනේ? අර මනෝභාවය නිසා. නැත්තම් එකක් වෙන්නේ බෑ. එකම පෞරුෂය, එකම ගුණය, එකම ලක්ෂණ, එකම රටාව, එකම රහක් වෙන්න ඕන. එහෙම වෙන්නේ නෑ. එකම තුන පහ දාලා 10 දෙනෙකුට කිරි හොද්දම හදන්න දුන්නොත් පින්නතුනි හොදි 10 රස 10ක් තියෙනවා. එකම තේකොළ සීනි දාලා 10 දෙනෙකුට තේ 10 හදන්න දුන්නොත් ඔබ ඕනනම් ටෙස්ට් කරලා බලන්න, කටයුතු කරලා බලන්න. ඒ තේ 10 රස 10ක් තියෙනවා. විශ්වාස කරන්න තමයි මේක. හැබැයි සියුම් වශයෙන් තමයි බෙදෙන්නේ. ඒක ලොකු අවබෝධයක් තියෙන්න ඕන වෙන් කරලා හඳුන ගන්න. එකම මාළු පිණි 4යි බත් එහෙකුයි 10 දෙනෙකුට දුන්නොත් කාල බලන්න අනිවාර්යයෙන්ම රස 10ක් වෙනවාමයි. එකම කවියක් 10 දෙනෙකුට කියලා කියන්න දෙන්න වෙන වෙනම වෙන වෙනම තැන් තැන්වල තියලා එක්කෙනෙක්ගේ කවිය අනෙක් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න මේ කවිය ඔයා කියන්න කියලා එකම කවිය 10 දෙනෙකුට දෙන්න දීලා මට පටිගත කරන් ඇවිල්ලා පෙන්නන්නකො බලන්න. රස 10ක් වෙනවාමයි, හැඩතල 10ක් වෙනවාමයි. දැන් ඔය ගීත තියෙන ප්‍රසිද්ධ ගීත ඕන තරම් ගායනා කරන්න බලන්න. ඒ ප්‍රධාන ගායකයාගේ රසය එකක්, ඊළඟට ගායනා කරන කෙනාගේ එකම වචන ටික වෙන රසයක්, වෙන හඬක්, වෙන හැඟීමක් එන්නේ. අරයාගේ හැඟීම එකක්. තමන් ඉස්සල්ලාම තේරුම් කරගන්න ඕන මම මේ හසු වී සිටින්නේ යම් සාංසාරික මුලාවකට. යම් මනෝභාවයකටයි මම හසු වී සිටින්නේ කියලා මුලින්ම තේරුම් කරගන්න ඕන. එහෙම තේරුම් කරගත්තහම පින්නතුනේ ඒකෙන් අපිට ගැලවීමට අවස්ථාවක් සැලසෙනවා. නැත්තම් ගැලවෙන්න බලන්නේ. තමන් අල්ලගත්ත දේ සපයි කියලා හිතන කෙනෙක් ඒකෙන් ගැලවෙන්නේ. අල්ලගත්ත දේ තුල තියෙන මුලාවක් කියලා තේරුනොත් විතරයි ඒකෙන් ගැලවෙන්නේ. ඕනතරම් මාතුරු නෝන්ලාගේ කරවල් වලට ගිහින් දානවා රත්තරන් කියලා, රත්තරන් නොවන මාල. හැබැයි නෝන ජීවිත කාලෙම දාන් ඉන්නවා රත්තරන් කියලා හිතාගෙන. මන් දන්නේ එක්ක මහත්යෙට කවුරු හරි විකුණනවා පහේ කාතියකින් අද පිටක් හරි රත්තරන් ආලේපණය කරලා ඇතුලේ තියෙන රත්තරන් නෙමෙයි මොකක් හරි පහේ කාතියකින් හරි ආද්දලා කාසියල් පහේ කාසි දැන් නැහැ. පහේ කාසි නැති ඇයි ඒ? පහේ කාසි ටිකක් පිටරට පැටෙව්වා. පහේ කාසි වටිනවා රුපියල් 500කට වඩා ඒකයි. 1000කට වැඩි පිටරට ගිනිච්ච ටිකක් ඒ ලෝහය වටින නිසා අනිත් ටික ඉතින් අපි කට්ටිය මාල හදාගත්තා. මනෝක්‍රාන්තියෙන් එයා ඉන්නවා මේක මෙච්චර වටින එකක් කියලා හැමෝටම කී කියා යනවා. දී වගේම පින්නතුනේ මේකේ මමෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මේ ඉන්නේ මමයි කියලා ලොකු උපාදානයක්, රැවටීමක්, මුලාවක් ඇති වුණා. ඒ ඇතිවීමෙන් ඒකටම බන්ධනේ වුණා, ඒකට මැලුණා. ඊට පස්සේ මේ මම වෙමි කියන මිත්‍යා දෘෂ්ටියට ආවා. අනුන්ගේ මාලයක් කරේ දාගෙන තමන්ගේ මාලේ වගේ මගුල් ගෙදර ඉන්න අය ඉන්නවා. අනුන්ගේ සාරියක් ඇඳගෙන ගිහලා තමන්ගේ වගේ ඉන්න මගුල් ගෙදර ඉන්න අය ඉන්නවා. අනුන්ගේ වාහනයක් ඉල්ලගෙන ගිහිල්ලා තමන්ගේ වාහනේ වගේ පාක් කරලා බොහොම සන්තෝෂයෙන් මගුල් ගෙදරට යන අය ඉන්න ඕනතරම් ඉන්නවා නේ. රෙන්ට් එකට අරන් එමේ සමහර අය නම් ඒක යන්න ඕන නිසා වාහනයක් ගන්න කට්ටියකුත් ඉන්නේ. එහෙම නෙවෙයි, අර පෙන්වන්න ඕන නිසා වාහනයක් ගන්න ඇත් ඉන්නවා. අනුන්ගේ කලිසම ඇඳගෙන ගිහිල්ලා තමගේ කලිසම වගේ ඉන්නවා, ඉන්න අය ඉන්නවා. ඒ වගේ තමයි මේක. අනුන්ගේ දේවල් ටිකක් අරගෙන තමන්ගේ වගේ ඉන්නවා. එහෙමද නැද්ද? එහෙම නෙමෙයි. අනුන්ගෙන් හුස්ම ටික ගන්නවා සබාදහමෙන් මගේ වගේ ඉන්නවා. හිරුගේලියෙන් ජීවත් වෙනවා මගේ වගේ ඉන්නවා. මා පොළොවේ ආහාර වලින් මේ ශරීරේ පොහොත් පොහොසත් කර ගන්නවා මගේ වගේ ඉන්නවා. තේරුණා නේද? මගේ වගේ ඉන්නවා එච්චරයි. මගේ වගේ ඉන්නවා හැම තැනම මමෙක් නෑ ඇත්තටම. මගේ වගේ ඉන්න පුළුවන් එච්චරයි. මමෙක් නෑ මගේ වගේ. කිසි දෙයක් මගේ නෙමෙයි මගේ වගේ. ඇත්තද කතාව? ඔය හැමෝම ඉන්නේ මගේ වගේ. ඇස ගන නාසය දිව ශරීරේ මගේ නෙමෙයි මගේ වගේ ඔය ඉන්නේ. දැන් මමත් මෙතන ඉන්නේ මම ඒක තේරුම් අරගෙන. මගේ වගේ නෙමෙයි ඉන්නේ මම වෙලත් නෙමෙයි ඉන්නේ මගේ වගේත් නෙමෙයි ඉන්නේ. දැන් තු මම වෙලා ඉන්නවා නම් තේරුම් කරගන්න මේ මගේ වගේ හිටියට මගේ නෙමෙයි කියලා. මොනවද? එකක්වත්. තේරුණාද? එකක්වත් මගේ නෙමෙයි මගේ වගේ. එතෙන්ට එන්න පුළුවන් නම් ඔබ සත්‍ය අවබෝධයට පත් වෙන්න. අමඤ්ඤමානෝ කියලා කියන්නේ ඕකනේ. මමත්වයෙන් තොර ස්වභාවයට එනෝ දර්ශනය තුළ ඥානය තුළ. අමඤ්ඤමානෝ දැන් නීවරණ ධර්ම අතර උද්දච්චකම කියලා කියන්නේ නිවන් මඟ මග හරින සමහර අය උද්දච්චකම නිසා ධර්මයකට හුඟන් දෙන්නේ අයින් වෙලා යනවා. විචිකිච්ඡාව ධර්මය ගැන සැක හිතලා ඕයක් ඌයි කිව්වට ඔය බොරු කියන්නේ කියලා ඒවත් මගහැරලා යනවා. විචිකිච්ඡාව නිසා ධර්මය මගහැරලා යනවා කියන එක තියෙනවා. හොඳට තේරෙනවා. ඒ වගේම උතර මතක තියාගන්න තීන මිද්දේ කියන්නේත් ඇත්තටම නීවරණ ධර්මයක් තමයි. නිවන් ධර්මයට ගියාම මේ මොකක් ගන්නෑ බරපතල නිින්දක් ඇවිල්ලා මූ දොය්‍ය බබා කරවනවා. දොය්‍ය බබා කරපුවම ඉතින් බන ටික මගහැරෙනවනේ. නීවරණයි කියන්නේ නිවන් දකින්න තියෙන බාධා ඇති කිරීම, ආවරණය කිරීම කියන එක. එතකොට මේ දේවල් හොඳට තේරුම් අරගෙන මැඩපවත්ව ගන්න දැනගන්න ඕන කුහුමාරේ. තේරුණා නේද? ඈ නීවරණ ධර්ම පංච නීවරණ කියලා අපි හඳුන්වන්නේ නේ. නිවන වහනවා. නිවන් දකින්න ඉඩ දෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. නිදිමත කරනවා. සත්‍ය ඇහෙනකොටම නිදිමතයි. හෝස් ගාලා නිඳ යනවා. ඉතින් ඔය தত্ত্বය අපිටත් නාව නෙමෙයි. අපිටත් ආවා. මමත් මේව නිදා ගන්නවා. මේව නෑ ගැගිරලා ආයි බලනවා. හැබැයි ඇතහැරියේ නෑ. ඒක බින්දා. නිකන් හරි ඉතින් ඒ පැත්තට වහල් වුණොත් ඕ දිගටම සපාන් එකේ නිදි. නිසා ඒක බිඳින්න ඕන. ඒක කොහොම හරි බිඳින්න ඕන. අවදියෙන් බලාගෙන ඉන්න ඕන. මට අවශ්‍ය දොරටුවක් කොහෙද විවර වෙන්නේ පැන ගන්න පුළුවන්. මේ සංසාරෙන් අයින් වෙන්න පුළුවන් දොරටුවක් මට කොතරින්ද විවෘත වෙන්නේ? විවෘත වෙච්ච ගමන් ඉතින් පරින්න බලාගෙන ඉන්න ඕන. Tamanට Taman හිර වෙලා ඉන්නේ කියලා තේරුනොත් විතරයි උතරින් පැන ගන්න බලන්නේ. නැත්තම් ඉතින් පැනින්නේ. හ්ම් සංසාරේ ඇත්තටම දුකද? සංසාරේ සැපද? දුක හැදුවේ කවුද? සැප හැදුවේ කවුද? සැප කියලා වෙන් කරන්නේත් බුදුහාමුදුරුවෝද? දුක කියලා වෙන් කරන්නේත් බුදුහාමුදුරුවෝද? එහෙම නැත්නම් සැප දුක බෙදෙන කවුරු හරි දෙවියෙක් බ්‍රහ්මෙක් මොකක් හරි ඉන්නවද? සැප දුක කියලා මේක වෙන් කරගන්නේ කවුද? කවුද වෙන් කරලා දෙන්නේ? හා? තමම්මයි. දැන් ඉස්සෙල්ලා අහන්න කැමති ඔබ ඔය ඉන්න තැන ඔය ඉන්න විදිය ඔබට සැපයිද? ඔබ ඔය ඉන්න විදිය ඔය ඉන්න තැන ඔබට සැපයිද? මිනිසුම්ම තමයි ජයග්‍රාහී තලයන් සාදාගන්නේ. මිනිසුම්ම තමයි පරාජිත තලයන් සාදාගන්නේ. මිනිසාමයි. බුදුරජාණන් වහන්සේට නම් පින්තුණි පඬිතයෝ වුණත්, බාලයෝ වුණත්, ධනවත් වුණත්, ධනහීන වුණත් බුදු කෙනෙන් දකින්නේ ස්වභාව ධර්මයේ තුල එකම ගලා යාමක් හැටියට. මේ බාහිර දේවල් කරන ඒවා නොකරන එක නතර කරන එකවත්, ව්‍යාපාරයේ වෙනස් කරන ගන්න එකවත්, ඉගෙන ගන්න එක වෙනස් කරන එකවත්, වෘත්තිය වෙනස් කර ගන්න එකවත්, අරක නොකර ඉන්න එකවත්, මේක නොකර ඉන්න එකවත් නෙමෙයි මේ ධර්මයෙන් අපිට කියා දෙන්නේ. සැබෑ தත්වය තේරුම් අරන් වාසය කරන්න. දැන් මම මේ தත්වය තේරුම් ගත්තයි කියලා මේ தත්වෙන් මට පලා යන්න බෑ. පැහැදිලිද? දැන් මම පංචස්කන්ධයේ ස්වභාවය තේරුම් ගන්නව පලා යන්න බෑ. මනෝ ස්වභාවයේ தત્ත්වය මම තේරුම් කරගන්නව මට පලා යන්න බෑ ඒකෙන්. හැබැයි මම තේරුම් අරගෙන ඉන්නවා. තේරුණාද මේ කතාව? තේරුම් අරගෙන ඉන්නවා. ඒක වැදගත්. තේරුම් ගත්තාම ඒක වාසි. දැන් ඔබ කොටියෙක් එක්ක ගමනක් යනවා. අපි තේරුම් කරගන්නවා මේ ඉන්නේ කොටියෙක් කියලා. පැහැදිලිද? මේ ඉන්නේ කොටියෙක් කියලා තේරුම් කරගන්නවා. තේරුම් කරගත්තාම වාසි අපිට ලේසියි. මොකද හොඳ අවධානයෙන් ඉන්න මේ ඉන්නේ කොටියෙක් කියලා. එතකොට මූඩ සැර යන වෙන වෙලාවල් මෙයාට බඩගිනි වුණොත් මාව කන්න පුළුවන් කියන ස්වභාවල් මේ ඔක්කොම තේරුම් කරගත්තාම මෙයාව පාලනය කරගන්න ලේසි. ආන් මේ වගේ පින්නතුණි මේ පංච උපාදානස්කන්ධයේ හැසිරීම මේ මනසේ හැසිරීම මනාකොට අවබෝධ කරගත්තාම මේ මනස තුල ජීවත් වෙන ලේසි වෙනව පහසු වෙනව. මනසට රැවටෙන ස්වභාවය අඩු වෙනවනේ. නැති වෙනවනේ. ඒකම ලොකු දෙයක්නේ. එතකොට තරහකින් තියාවාම ඒකේ රැවටෙන ස්වභාවය අඩුයි. ආවේග ආවාම ඒක රැවටෙන ස්වභාවය අඩුයි. මේ අකුසල චේතනා කියලා දකිනකොට එයා ඒකට රැවටෙන ස්වභාවය අඩුයි. එයාට එකම විසඳුමක් හැටියට මේ ලෝකේ එයා දකින අනිත්‍යතාවය. අනිත්‍යතාවය දකින්න ඕනම දෙයක අනිත්‍යතාවය දකින්නකොට ගහ බැන ගන්න යන්න ඕනේ නෑනේ. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යතාවයේ පිහිටලා ඉන්න පුළුවන් පිනතුනේ ආර්ය ශාවකයෙකුට පමණයි. අනිත් සියලු දෙනාම අනිත්‍යය කියන එක දන්නේවත් නැහැ. ඔයත් ගොඩක් දෙනෙක් අනිත්‍යය කියන්නේ මොකද්ද කියන්න බලන්න ඔයගොලු දන්න අනිත්‍ය. සියලු දේ කැඩෙනවා. සියලු දේ කැඩෙනවා. සියලු දේ මැරෙනවා. ඔන්න ඔබ තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඔය ගොන් කතා. ඈ මොකද්ද? ඕ ඔය එකට වන්නේ මේ අනිත්‍යයි කියන්නේ. ඔය මෝඩ කතා, ඔය ගොන් කතා. සන්තෝෂයි නේ එහෙම කිව්වම නේ. සන්තෝෂය හිතෙන්න තමයි කියන්නේ. නේද? සන්තෝෂය හිතෙන්න කියන්නේ ඔය ගොන් කතා. ඔය මෝඩ කතා. ඔය එකක්වත් නෙමෙයි අනිත්‍ය. ඔය ඔයත් විතර නෙමෙයි මුළු ලෝකෙම ඉන්න පඬිතුයෝ ඔක්කොම මහා අග්ග මහා පඬිතුයෝ ඔක්කොම කියන්නේ ඕක තමයි. ඒක එක තමයි වැත්තු කියන්නේ. ඕක නම් නමුත් ඕක නෙමෙයි අනිත්‍ය. අනිත්‍ය බුදුවරුන්ගේ විශේෂ වෙන, රහතුන්ගේ විශේෂ වෙන, ආර්ය උත්තමයන්ගේ විශේෂ වෙන ධාරාව පමණයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ ඒ තරම් ගැඹුරු එකක්. ඕක මතවාදයක්. ඕක සංකල්පයක්. අනිත්‍යයට දාපු පට බැඳපු මෝඩයෝ පට බැඳපු දෙයක් තමයි ඔය සමාජයේ ප්‍රචලිතව තියෙන්නේ. තමන් අනිත්‍යතාවය තුල ඉන්නවා කියලා කියන්නේ නොවැළී ඉන්න එකට. ඒක තේරෙන්නේ නැද්ද මොකද්ද කියන්නේ? ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැද්ද? පින්තුනේ මම කුමන හෝ ආකාරයක බැඳීමක් ඇති කරගන්නවා කියන්නේ, මේ ස්පර්ශයක් කරනවා කියන්නේ මම මේක නිත්‍ය කරගන්නවා. නිත්‍ය කරගන්නවා කියන්නේ අයිති කරගන්නවා. මම මගේ කරගන්නවා. මා වසඟේ පවත්ව ගන්නවා. මා කැමති විදියට මේක හසුරවන්න බලනවා. ඒ නිසා මම මේක ස්පර්ශ කරනවා. එතකොට මේක දැන් මම මේක ස්පර්ශ කරපු නිසා නිත්‍ය කරගෙන. එහෙම නැත්නම් ඒකට කැටිම් වචනේ අල්ලගෙන. තේරුණාද? සංඥාවත් මෙහෙමමයි වැඩ කරන්නේ. හොඳේ මේ අත අත කියන්නේ මොලේ එළියට ආපු මොලේ කියලා කියනෝනේ කීමට නේද? ඒ වගේම තමයි මේ අතින් දැන් අල්ලගෙන තියෙන. දැන් මොලෙන් අල්ලගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. හරි. මේ දැන් නිත්‍ය කරගෙන. මොකද්ද? මේක ස්පර්ශ කරගෙන ඊළඟට මේක කරන්ට් එකක් දෙගුණොත් ඒක මට වදිනවා. තේරුණාද? මේකේ මොනව හරි ඔයිල් එකක් හරි මොනව හරි දෙයක් තිබ්බනම් ඒක මගේ අතේ ගෑවෙනවා. දැලි තිබ්බනම් ගෑවෙනවා. ඒකනේ වෙන්නේ නේ. ස්පර්ශ කළොත් වෙන්නේ ඒකේ මොකක් හරි තව එනර්ජි එකක් තිබුණොත්, ශක්තියක් තිබුණොත් ඒක අපිට වදිනවා. එහෙම නැත්නම් අපිත් එක්ක ඒක සම්බන්ධ වෙනවා. දැන් මම ඒක අතහැරලා ඉන්නවා. දැන් මට තියෙන පාත්‍රය පිළිබඳව අනිත්‍යතාවය. දැන් මම මේක අතින් කිව්වට මොලෙන් තේරුම් කරගන්න. දැන් මොලේ දාලා මේක මට අල්ලලා පෙන්නන්න බෑනේ. අතින් දාලා පෙන්නන්න ඒකයි. දැන් බලන්න දැන් මම මේක අතින් අල්ලන්නේ නැහැ කියන්නේ අනිත්‍යතාවය. මොලෙන් අල්ලන්නේ භාණ්ඩෙ මෙහෙම නෙමෙයි අල්ලන්නේ. මොලෙන් අල්ලන්නේ සංඥා වශයෙන්, සංඛාර වශයෙන්, විඥාන වශයෙන් නේද? නාම රූප වශයෙන්, ආන ආයතන වශයෙන් මේ අල්ලන එකට මොලෙන් අල්ලනවා කියන්නේ. එතකොට ඒක අල්ලන්නේ නැතුව ඉන්නේ ඒක දුගඳ ගැන හිතලා හරි, ඒක නොවටිනාකම් ගැන හිතලා හරි, මොනව හරි හිතලා නෙමෙයි. ඒක බෙදන්නේ නැතුව හිතලා. මොන දොර ඇරිය බලුවන් නම් එළියට පැන ගන්න. ඒකේ මන් නොඇලී ඉන්නේ බෙදන්නේ නැතුව හිතලා. අන්තයකට යන්නේ නැතුව හිතලා. අන්තයකට යන්නේ නැතුව හිතුවොත් විතරයි නොවැළී ඉන්න පුළුවන්. වැටහුණාද කාරණේ? තව නෑ, තව වැටහුනේ නෑ. රාතුන් අනිත්‍ය වඩනවා කියන උදේ හවස අනිත්‍ය භාවනා කරනවා කියන බණ පොතේ තියෙනවා. ඒක ඇත්ත. හැබැයි අපේ උන්දල කියලා දෙන අනිත්‍ය නන් නෙමෙයි වැඩුවේ. අපේ උන්දල අනිත්‍ය භාවනාව කියලා මොකක් හරි කුණු ගොඩක් ඔළුවේ දාලා මෙන්න මේක වඩන්න කියනවා. රාතුන් අනිත්‍ය භාවනාව කියලා එක ඇත්ත. රාතුන් වැඩ ඉන්නේ අනිත්‍යතාවය තමයි. උදේ හවස වඩන්නේ අනිත්‍යතාවය. ප්‍රේතම භාවනාව අනිත්‍යතාවය. මං වඩන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය විතර සුවදනවන භාවනාවක් තවත් නැහැ. ඒ වුණාට අනිත්‍යයට වැරදි නිර්වචන දුන්න ගමන් මොකක් හරි කුණු ගොඩක් පටලවලා මේන මේක කරපල්ලා කියලා දෙනවා. ඉතින් ඕවා කළා මිනිස්සු එක්ක පිස්සු වැටෙනවා. එහෙම නැත්තම් ඔහේ ඉතින් ඉබාගාතේ යනවා. දැක්කොත් දැක්ක පමණයි. දැක්කොත් දැක්ක පමණයි නම් ඔබ දැක්කද නොදැක්කද? හැමෝම උත්තර දෙන්න බලන්න. දැක්කෝ දැක්ක පමණයි නම් දැක්කද නොදැක්කද? ඔන්න මොලේ කැපැසිටි එක හවු වෙන දැන්. දැන් බල්බ් එකක් කියලා අපි ගමුකෝ. බල්බ් එකක් පත්තු වෙන ෂණින් නිවෙනවා. කොච්චර වේගවත්ද කියලා කියනවා නම් ඒක පත්තු වීමයි නිවීමයි එකවර සිද්ධ වෙනවා. අස්සන වචනයක් එක. දැක්කෝ දැක්ක පමණයි කියන්නේ දැක්කද නොදැක්කද? මොලේම පාවිච්චි කරන්න, කට නෙමෙයි පාවිච්චි කරන්න ඕන මොලේ. දර්ශනේ කට නිවන් දකින්නේ නැහැ. කට අරන් හිටියද දර්ශනේ මොලේ හොඳට පාවිච්චි කරන්න. මොලේ පාවිච්චි කරලා බොහොම අමාරුවෙන් හරීම උත්තරයක් ගත්තොත් විතරයි වගකීමකින් යුක්තව කට අරින්නේ. වගකීමක් නැතුව කෙබර ගහන අය තමයි ලංකාවේ වැඩි. හාමුදුරුවොත් එහෙමයි, දායකයොත් එහෙමයි. ආතභූත මොකක්වත් දන්නේ නැහැ. සම්මා දිට්ඨියේ ඉඳලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට යනකම් යනවා. මිනිහ දැක්කද කියලා හවම දන්නේ නැහැලු. ඒ වගේ මහා ආතභූත මේ සමාජයක් තියෙන්නේ. වැඩන්නේ උන්ට පිස්සු කිව්වොත් එහෙම උන් ඔක්කොම එකතු වෙලා මට පිස්සු කියනවා. ඒක නිසා මම කියන්නේ. මොකද පිස්සන් කොටුවේ ඉඳගෙන හොඳ මිනිහෙකුට උන්ට පිස්සු කියන්නම් මෙන්න පිස්සු ඔක්කොම ටික එකතු වෙලා ඔව් දොස්තරට පිස්සු කියනවා. ඒක නිසා හරි අමාරුයි. ඉතින් ලෝකෙට එහෙම කියන්න බෑ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ යොදාගන්නේ මේ වෙනකොට නිවන් දකින්නද? මිනිස්සු බුදුහාමුදුරුවෝ යොදාගන්නේ නිවන් දකින්න නෙමෙයි. රුවන්වැලි සෑය ළඟ නිවන් දකින්නද මහන්සි? අනේ නෑ. බෝධිය ළඟ මහන්සි වෙන්නේ නිවන් දකින්න නෙමෙයි. බුදුහාමුදුරුවන් නිකම්වත් පණාවොත් එහෙම ඔය ටික ඔක්කොම බලලා දුවනවා. ඇයි බලලා දුවන්නේ? දැනගන්නවා මේ බුදුහාමුදුරුවෝ මගේ හිතේ තියෙන එක දැක ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඒ කාලේ හිටියා මේ යම් යම් අය යන්නෙත් නැතුව හිටපුවා හිටියා. ඒකට හේතුව මොකද? හිතේ තියෙන එක දකි කියලා. ඔබේ ජීවිතේ පෙන්වන්න බැරි දෙයක් සංගව ගන්න තියෙන දෙයක් අවශ්‍ය කරගන්නේ නෑ බුදුහාමුදුරන්ට පෙන්වන්න බැරුවේ. ඕන එකක් පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන. අයිතක බුදු කෙනෙක් අඩුපාඩු දැක්කට කමන්නේ අපේ. ඒක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැක්කා වගේ. ඒක ගේලන් ගිහිල්ලා ගේ අම්මලා තාත්තලා කියලා කියනවා. කන්ට්‍රෝල් නැතුව. නමුත් මේ බුදු කෙනෙක් ඊටත් එහා තව කෙනෙකුට ගිහිල්ලා අනුපද කියන්න ඒව කරන්න අපේ අඩුපාඩුකම් දකින්නේ නෑනේ. ඇදකුද කියන්න පහල හෙලන්න බලන්න මේ කෙනෙක්ගේ අඩුපාඩුවක් දකින්නේ දැක්කොත් හොඳයි. ඔය ඇත්ත ඇත්තෙම කියන්න ඕන මගේ අඩුපාඩුකම් ගුරුවරයා දකිත්වා සාහිණාංශේ දකිත්වා කියලා. දැන් මම යන්නේ එහෙමයි. මම ධර්මය අහන්න යනකොට කියන්නේ මගේ අඩුපාඩුකම් මගේ ගුරුවරයාට පෙනිත්වා. ඒවට අනුශාසනා ලැබිත්වා. ඔය ඇත්ත එන්නේ කොහොමද? අඩුපාඩු ගන්නම් මොකවත් නොපෙනෙත්වා. මට නම් මනම් එක එක ඒව නොකියත්වා. එන්න තමයි එන්නේ. ඒව නෙමෙයි එන්න ඕන. මගේ අඩුපාඩුකම් පෙනෙත්වා. මට ඒවට උපදෙස් ගුරු උපදෙස් බොහෝ ලැබෙත්වා කියලායි අපි ගුරුවරයෙක් ආශ්‍රය කරන්න ඕන. ධර්මයේ ආශ්‍රය කරන්න ඕන. ඒකයි විවෘත වෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේට විවෘත වෙනවා කියන්නේ ඒක. තුරුණුවන් උදෙසා සිතකාය වචනේ පූජා කරනවා කියන එකේ අර්ථය ඒක. මඤ්ඤමානයයි එතන අමඤ්ඤමානයයි තමයි පේන්න තියෙන්නේ නේ. නොපෙනෙත්වා කියලා හිතුවොත් මඤ්ඤමානය, පෙනෙත්වා අනුශාසනා ලැබෙත්වා කියලා හිතුවොත් මොකද්ද වෙන්නේ ඒකේ? අමඤ්ඤමානය. මම මට එහෙම මමත්වයේ කියලා මට එහෙම පෞද්ගලිකය කියලා දෙයක් නෑ. සමහර අය ඉන්නවා මේ සාවින්හන්සලා ගියාම මිනිය හරියට බයයි කොයි වෙලාවේ හරි මොනවා හරි ඉල්ලයි කියලා. තේරුණා නේද? ඒකත් ඒකට ඒකත් එක අතකින් හොඳයි. මේ රටේ ඉන්න මහා සංඝයා වහන්සේලා ඉන්නෝ හදලා ඉවරයක් නැහැ. හැමදාම වලාකුළු බැමී මොකක් හරි එකක් ගහනවා. හැමදාම මොකක් හරි ඉතින් මරාලයක් කඩලා හැමදුරු කෙනෙක් ඉතින් මොකක් හරි කොන්ක්‍රීට් ගොඩක් අටවටෝ ඉන්න එකනේ කරන්නේ. දහමක් හදන එක නෙමෙයිනේ. ලොකුම එක හදනවා, පොඩිම එක හදනවා, රවුම් එක හදනවා. ඊට පස්සේ මොකක් හරි නේද අගනේ මොකද ගටිකාර බ්‍රහ්මයටත් එකක් හැදුවා බහුගේ ගාලේ. ඊට පස්සේ ගටිකාර බ්‍රහ්මගේ පුංචි අම්මට එකක් හැදුවා. ඊට පස්සේ මහප්පට එකක් හදනවා. ඊට පස්සේ ලොකු අම්මගේ පුතාට තව එකක් හදයි. ඉතින් ඒ වගේ හරි හරි චෝක් වැඩ කරන රටක් ඉතින් ඒක. ඔය විදිහට ඉන්න පුංචි අම්මලාට බාප්පලාට හැම එකාටම චෛත්‍ය හදන්න ගියාම මේ රටේ ජාතියක් ඉවරයි, රටක් ඉවරයි, ඉවරයි අනාගතේ. කොන්ක්‍රීට් ගඩවල් රවුම් කර කර ඉන්න දහමක් නැහැ. ඒ හාමුදුරුවම කියන මේ මිනිස්සුන්ට පන්සල් හදනවා කියන්නේ නැරෙන්න වෙන මොකක්වත් නැහැ. මුන්ට ඒකම තමයි දෙන්න ඕන. හති වැටෙනකම් කියලා. ඉතින් අපි මුකුත් ඉල්ලන්නේ නැතුව තියෙන දෙයක් කාලා සම්බෝලේ වතේ හැරි ජීවත් වෙනකොට අපිට තමයි කියන්නේ NGO කාර්යයන්ගෙන් හම්බ වෙනවා කියලා. නෑ අපි ගුණ ධර්මයක් හැටියට එහෙම ඉල්ලන්නේ කාගේවත්. නමුත් අපි මේ තියෙන වැටකොළයි වැටකොළුයි පරිප්පුයි බතෝලයි හැමදාම කන්නේ. කාලේ ඒ හැත වෙනවා ජීවත් වෙනවා මේ ඉල්ලන්නේ. ඉල්ලන්නේ නැතුව ඉන්නකොට හිතන්නේ මේ NGO කාර්ය දෙනවා gitu කියලා. ඈ තියෙන එකකින් පොඩ් ටිකක් මුද්‍රණය කරනවා ඒක මිනිස්සුන්ට නොමිලේ හරි බෙදුවොත් එහෙම. හිතන්නේ එමයයි. ඒ නිසා අවශ්‍ය දෙයට දැන් මේ ලෝකේ ඕන මානවයා පරිහිලා තියෙන්නේ මානව සම්පත ගොඩ නගින්න ඕන. මට උන මේ රටේ ස්වාමීන් වහන්සේලා ටික මේ රටේ ඉන්න බෞද්ධයෝ මේ මානව සම්පත දර්ශනයෙන් ගොඩ නැගෙන්න ඕන, ඥාණයෙන් ගොඩ නැගෙන්න ඕන. මේ මානව සම්පත නිරෝගීකමට එන්න ඕන. මේ මානව සම්පත ආධ්‍යාත්මික සුවයෙන් ප්‍රබුද්ධ දර්ශනයක් ඇති මිනිස්සු වෙන්න ඕන. මාන උද්දච්ච අවිද්‍යාව ටිකක් විතරයි තියෙන්නේ මිනිස්සුන්ට. ඔව් මායාවනි හැම මොහොතම ගලාගෙන යන්නේ මායාව කියලා තේරුම් කරගන්න ඕන. දැන් වචනවලින් නිර්මාණය කරන්නේ යම් කිසි ඉමේජ් එකක් ඒත් මායාවක්. වචන අල්ලගත්තොත් ඒකට කියන්නේ වචී සංකාරය. මොනම වචනයක් අල්ලගත්තත් ඒක වචී සංකාරයක්. දැන් පින්නතුන්ට මේ වචන වලින් පින්නතුන්ට ධර්මයේ දේශනා කරන්න වෙන මාධ්‍යයක් නැති නිසා මාධ්‍යයක් තියෙන නිහඬව සිටීම. නිහඬව සිටීමෙන් ධර්ම අවබෝධය කරවන ශාස්ත්‍රවරු සෙන්දා මෙහෙම ඉඳලා තියෙනවා. ඒත් ඒක ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මාත් ඉඳලා තියෙනවා එහෙම දවසක්. එහෙම මේ මේ දේශනාවකුත් තියෙනවා මේ YouTube එකේ දේශනාවකුත් තියෙනවා. ඒකේ තියෙන්නේ ආරම්භයේ දිනේ කියලා පටන් ගන්නවා පුරාම නිහඬව තියෙන්නේ. මේ කට්ටිය කියන්නේ බණක් කිව්වේ නැහැ නේ හාමුදුරුවෝ. මොකද කිව්වේ නැහැ අපිට. ඒ කියන්නේ නිහඬතාවයේ ඇතුලෙන් ධර්මයේ මතු කරගන්න ඉතින් තේරෙන්නේ මහා දර්ශන ඥානයක් ඕන. ඉතින් එවැනි දර්ශන ඥානයක් තේරුම් ගන්න එවැනි ස්වභාවයක් තුලින් අවදි වෙන්න තරම් විචාරශීලී බුද්ධියක් නැහැ. ඒ කාලේ රහතුන් වහන්සේගෙන් ඇහුවාම කොහෙද වඩින්නේ? දිසාවක් නැහැ කියනවා. ඒකෙන් නිවන් දකිනවා. ඔබ කවුද කියලා ඇහුවාම කෙනෙක් නෙමෙයි කියනවා. ඒකෙන් සත්‍ය අවබෝධ කරනවා. කෝයේ විචාරශීලී බුද්ධිය, කෝයේ මේ සම්‍යක් දර්ශනය, කෝයේ සම්මර්ෂණය, ඒ සම්මර්ෂණය කෝ? කොච්චර ගැඹුරු වචන දේශනා කරනවද? උන්ට ඒව හරි සරල වචන. දැන් මගේ සදහම් මල් පොත මහා ප්‍රඥයෙකුට දුන්නාම මේ යකා උඩ ඉඳ ගන්න යකෝ මේවයි කියලා තියෙන ගැඹුරු වචන කියලා. නිකන් අපේ සරල උන්දා කෙනෙකුට දුන්නාම කියන හරි චෝක් අපේ ළමයින්ට කියවන්නේ චූටි වැකිනි දෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට අතිශයින් සරල වගේ තේරෙන මොකද්ද ඌට ඉබාගාතේ අගම් මුලක් තේරෙන්නේ නැති නිසා. අවදියයි අවශ්‍ය කරන්නේ, අවදියයි හොඳ දැක්මයි දාර්ශනිකත්වයයි අවශ්‍ය කරන්නේ මේ ලෝකයේ තියෙන විශිෂ්ටතාවය තේරුම් ගන්න. මේක කියලා දීලා හරියන්නේ නැහැ, තමන්ගේ තුල පරිවර්තනය වෙන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. අමුළු බුද්ධ ශාසනයෙම කියලා ඉවරයි. ඉතින් ඕක තමයි මම හැමදාම දේශනා කරන්නේ. ආයේ වෙන මොකක්වත් විකෘති කරන්නවත් ප්‍රකෘති කරන්නවත් ඕනේ නැහැ. මේ ලෝකෙ විකෘති කරන්නත් බෑ කාටවත්, ප්‍රකෘති කරන්නත් බෑ කාටවත්. ලෝකේ ස්වභාවය කාටවත් වෙනස් කරන්න බෑ. ලෝකේ ගලාගෙන යන ඒ විදියට මිනිහා තමයි ප්‍රകൃති විකෘති වෙන්නේ. තමා කියන රාමුවෙන් ප්‍රේම් එකෙන් එළියට තමන් පනින්න ඕන. කොහොමද ඒකෙන් එළියට පනින්නේ? ඔබේම රූපේ ඔබ ගෙදර ගිහිල්ලා පැන්සලකින් අඳින්න. ෆොටෝ එකක් දිහා බලාගෙන හරි ඔබේ රූපේ අඳින්නකෝ පැන්සලකින්. හරිද? දැන් ඔය ඉන්නේ ෆ්‍රේම් එක ඇතුලේ. ඉන්නේ කවුද? මම. දැන් ඔබට මම නැති කරගන්නනේ ඕන. ඔව්. ඒ පැන්තලේ අනිත් පැත්තේ එකක් තියෙනවා මකණය. ගොඩක් ඒවට තියෙනවනේ මකණය. මකණෙන් ආයි මකාගෙන 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 යන්න. ඊට පස්සේ දැන් ආයි සුදු කොළොයි මතු වුණා. දැන් හරි නේද? දැන් ඕන වෙන කෙනෙකුගේ රූපයක් වුණත් ඒක ඇඳින්න පුළුවන්. එළියට පැනීම කියන්නේ මම එළියට පැනීම නෙමෙයි. මම එතනම තියලා මකනවා. ගෙදරකින් කරලත් බලන්න ඕන. මම එතනම තියලා මකන්නේ. ආයි මම එළියට පයින්නේ. ඔය ඇත්තෝ ඒක නෙමෙයි කරන්න හදන්නේ. නිවන් දකින්නවා කියලා. මම කියන ෆ්‍රේම් එකෙන් එළියට පනින්න හදනවා. කවුද පනින්න හදන්නේ? ඈ ගෙදර ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නකෝ. දැන් ওই ෆොටෝ එකේ ඉන්න ෆොටෝ එකේ ඉන්න කෙනා එළියට පනින්න හදන්නේ. මේ උතුම් දර්ශන සරලව දේශනා කරන්න ගැඹුරු කාරණා තාම සංක්ෂිප්ත කරලා පැහැදිලි කරලා ගෙනල්ලා දෙන්නේ. මේවා වචන සරල වුණාට මේවා ගැඹුරු අනන්තයි. දැන් අපි බෞද්ධයන් රෝය සරලයි කියලා හැඟෙන එකම තමයි මිනිස්සු ළඟ තියෙන මෝඩකම. සබ්බපාපස් සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං. අපි මිනිහෙක්ගෙන් අහලා බලන්න ඕනම කෙනෙක් දන්නවද? ඔව් ඔව් දන්නවා. හරි ගැඹුරුනේ. මොන ගැඹුරුද? හරි සරලයි. ඒක තමයි මේ සමාජයේ මෝඩයෝ ඉන්නේ කියලා කියන්නේ. ඒකේ තියෙන ගැඹුර මුළු බුද්ධ ශාසනයෙම එකට කැටි කරපු මහා ගැඹුරක් තියෙන උත්තරීතර බණපද හතරක්. ඕකට සරලයි කියලා කියනවා නම්, ඕක තේරෙනවයි කියලා කියනවා නම්, ඒ මිනිහා මම ඕන මිනිස්සෙ. ධම්මපදයේ ගාථා දන්නවද? ඔව් දන්නවා. ඔක්කොම දන්නවා. එකක්වත් දන්නේ මේ මිනිස්සු එකෙක්වත්. ඔය පද ගිරව් කියනවා වගේ කියවනවා මිසක්
අනත්තපද සංහිතා කියනවා මිසක් කවදාවත් ඒවයි එකයි අර්ථයක්වත් දන්නේ නැහැ. අනර්ථපද අර්ථ දන්නේ නැහැ. එහේ නිකන් පදයි වචනයයි දන්නව එච්චරයි. අර්ථ අර්ථමතු වෙන්න ඕන. දැන් කොහොමද ෆොටෝ එකෙන් එළියට පනින්නේ? කෙනා ප්‍රේම් එකෙන් එළියට පනින්න try කළා වැඩක් නැහැ. කෙනාට පනින්න බෑ. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඕන. දැන් කරන්න ඕන මොකද්ද? ෆොටෝ එකේ හෝම තියලා මකනේ ගත්තා. ෆොටෝ එකේ මකනවා. එතනම තියලා මකනවා. ආන් එකට කියනවා ප්‍රේම් එකෙන් එළියට පැනන කියනවා. මමෙක් ඇති වෙච්ච දවසට මමත්වයෙන් නිදහස් වුණා කියලා කියනවා. අපි කරේ අන්නේ එක කරේ. ෆොටෝ එකෙන් එළියට පයින්න try කරේ නෑ. ෆොටෝ එක ඇතුළෙම තියලා මැකුවා. ඒක දර්ශනයක්, ඒක අවබෝධයක්. මිනිස්සෙක් කඩේද ජීවත් වෙන ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ දර්ශන අවබෝධය, ඒ මමංකාරය තමා තුළ නැති කරගත්ත කියලා. මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන විදිය කිසිම වරදක් වෙන්නේ නැහැ. මොකද නිවන් දකින්නේ හිත මිසක් දර්ශනය මිසක් ශරීරය නෙමෙයි. එයා හිමින් ඇවිදිනවායි කියලා හිතන්නවත්, හයියෙන් ඇවිදිනවා කියන හිතන්නවත්, ශරීරයෙන් සංවරකම් බලන්නවත් එහෙම පුළුවන් කමක් නැහැ. එයාට ගස් නගින්නත් පුළුවන්, පොල් කඩන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්, පීනන්නත් පුළුවන්, නාන්නත් පුළුවන්, සින්දු කියන්නත් පුළුවන්, ගයන්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, වාදනය කරන්නත් පුළුවන්, ඕනනම් ඔලිම්පික් දුවන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ අද වදනේ මහ පුදුම දෙයක් දාගෙන තියෙන මේ සෝවාන් ධර්මයේ අරෝමේව කියලා කියන්නේ. ඈ ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවාම ගිහි ජීවිතයේ ඇයටත් මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද බුදුහාමුදුරනේ? ඔව් පුළුවන්. එහෙනම් ආවල් එකට අපි මේ නිකම් දුක් විඳින්නේ මේ පාරක් පාරක් ගාන ගිහිල්ලා මේ නෑ මහණනි, මේ ආනන්දය මහණ වුණාම ලේසි ඉක්මන්. ගිහි ජීවිතය ගැන කොටත් මේක අවබෝධ කරගන්න පුළුවන්. මහණ වුණා මේක ඉක්මන්. ගිහි ජීවිතේ සම්බාධක බහුලයිනේ. මහණ වුණා මේ ඉක්මන් ලේසි කිව්වා. මතක තියාගන්න මම මේ ඔයත්තන්ට මේ අද නිවන් දකින්නේ නැත්තේ අපි ඇයි කියලා නිකන් දත් මිටි කඳලා ඇස්ති වෙන්න එපා. හිස මුඩු කරලා පාත්‍ර අරගෙන පස්ෙන් ගිහිල්ලා අනන්ත දුක් විඳලා දකින්න තියෙන ධර්මයක් ඔයත්තන්ට මේ සරලව දේශනා කරන්නේ. ඇත්ත වශයෙන්ම ඔයත් වගේට මේව දේශනා නොකළ යුතු දේවල්. මේ gedara මේ කන්න පිහ උයා පිහාගෙන ඉන්න මේ ආච්චි අම්මලාට මේ මේ වගේ ගැඹුරු ධර්ම කියන්න ඕනද? අර ඒක මාරේක් ඇවිල්ලත් ඇහුවේ මේ දෑඟුල් නුවණ තියෙන මේ ස්ත්‍රියෙන්ට මේ වගේ මහා ඉෂුවරුන් විසින් දැකිය යුතු දහමක් දැකින්න පුළුවන්ද කියලා. එහෙවු ධර්මයක් ඔය ඇත්තන්ට කියලා දෙනවට, අවබෝධ කරවනවට ඇත්තටම අපි අපේ මේ මේ උගුරු දණ්ඩට මේ සිද්ධ වෙන්න ඔය ඇත්තන්ට හේතරම් ඒ කියවල ඒ නිසා ඔය ඇත්ත කවදාකරි නිවන් දැක්කත් ඔයලා ගෙවල් වල ඉන්න කෙනෙක්වත්, ඔයගොල්ලන්ගේ දරුවෙක්වත්, ඔයගොල්ලන්ගේ ඥාතියෙක්වත් ඔයගොල්ලෝ සත්‍ය අවබෝධ කරා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව මේ අපිත් එක්ක මේ 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 කේලංගේ කී හිටපු එක්කෙනා මේ මේ නිකන් කෑම හදා හිටපු එක්කෙනා මේ 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 නිවන් දකින්නවද? අර යගේ මෙයාගේ වතකොත කතා කර කර හිටපු එක නිවන් දකීද කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔයත්තන්ගේ පොඩි උත්සාහය හිතන්න එපා. ඔක උත්සාහයක් කියලා. ඔය උත්සාහය කියලා කියනෝ නම් ඕකට එහෙම ඉතින් උත්සාහය කියන එකට වෙන මොකක් හරි එක වචනයක් හොදා ගන්න වෙනවා. ඔක උත්සාහය නෙමෙයි, ඕව නිකන් ගෑවෙන්න උත්සාහය. ඔය උත්සාහය තමන් පොඩි වියතමක් ගන්න දවසක පැය 8ක් වැඩ කරනවා. සංසාරෙම නිවන් දකින්න පැය 8ක් ධර්මයේ ප්‍රගුණ කරනවද? නෑ. ඒක මහ පුදුම වැඩක්. මම බාස් කෙනෙක්ගෙන් දවසක් ඇහුවා මේ තමසේ ගියේද ගන්න. පෙල් 3500ක් විතර ඉතින් හම්බ වෙනවා. හා. මං කිව්වා මං 3500ක් දෙන්නම්. තමුන්නාන්ද ඇවිල්ලා මුළු දවසේම එක තැනකට වෙලා වාඩි වෙලා බණ අහන්න ඕන. පුළුවන්ද කියලා ඇහුවා. එනේ කියන බෑ කියලා. ඔයත්තොන්ට උනත් ඕනනම් එහෙම කරන්න. කවුරු හරි කැමති නම් එන්න අපි සල්ලි ගෙවන දවසේ කුලිය ගෙවන ගාන ගෙවන ධර්මය අහන්න ඕන පැය 8ම අහන්න ඕන ධර්මය. ඒ කියන්නේ ඇත්තම කතාව ධර්මයට තමන්ගේ ජොබ් එක තරම්වත් වටිනාකමක් දීලා නැහැ. වටිනාකමක් දීලා නැහැ. ඒ නිසා යෝගාවචරයේ කියලා කියන්නේ රැකියාවක් කරන කෙනෙක් කියලා කියන්නේ පැය 8ක් වැඩ කරන කෙනෙක්. යෝගාවචරයේ කියලා කියන්නේ පැය 8ක් ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක්. ඒ භාවනා මධ්‍යස්ථානවල වුණත් අනිවාර්යෙන් පැය 8ක් භාවනා කරන්න ඕන. සක්මන් භාවනා සහ වාඩි වෙලා භාවනා. එතකොට තමයි යාට යෝගාවචරය කියලා කියන්නේ. එහෙම නැත්නම් යා යෝගාවචරයෙක් නෙමෙයි. ඒ නිසා ධර්මයේ පැය 8ක්වත් දිනු කරන්න ඕන. ධර්මය අහන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන. විමර්ශනය කරන්න ඕන මේ පොඩ්ඩක් දෙපාරක් හිතලා අනේමට අවබෝධ වුන්නේ කියලා කියනවා. එහෙම හරියන්නේ නැහැ. තේරුණා නේද? ධර්මය අහන්න ඕන. අප්‍රමාණ කැපවීමක් කරන්න ඕන. අප්‍රමාණ කැපවීම කරන්න ඕන. එවිට දවසින් දවස එක එක දෘෂ්ටි හරි බිඳෙනවා පින්නතුනේ. පින්නතුන් හිතන්න එපා නිස්කාරණයි කියලා. ඔබ දැන් මේ අවුරුදු ගාණක් හරි ධර්මය අහුවනම් ඒ හැම දවසකම සත්‍ය අවබෝධයට සාධක එකතු වුණා. ඔබ එක දවසක දකිනවා. ඔබට පේනවා ආවල් ගැන අන්න දැක්කා ධර්මයේ තේරුම් ගත්තා. වටහා ගත්තයි කියලා කියනවා. මට ඇයි උන්නේ නැත්තේ? පසුබිමින් බලන්න එයා කොච්චර කාලයක් තිස්සේ ඒකට සාධක සංසාරේ ඉඳලා ජීවිතේ ඉඳලා සාධක එකතු කරලා තිබ්බද කියලා. සත්‍ය අවබෝධ වගේ එකක් සමහර අයට තේරුම් කරලා දීලා සමහර උදවි අවබෝධය කියලා පටලවාගෙන ඉන්න පිරිසක් ඉන්න ඕන තරම් ඉන්නවා. ඒක සත්‍ය අවබෝධයනේ. සත්‍ය දැනගැනීමේ මට්ටමට අවබෝධය කියලා කියන අය ඉන්නවා. එතකොට ඒගොල්ලොත් ඉතින් කියනවා මේකේ සතෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ. ඒව කියනවා කතන්දර. කිව්වට එයා තුල ආත්මයේ තුල ඒ සක්කාය කියන ස්වභාවය ඈත් වෙලා නැහැ, දුර වෙලා නැහැ. ඉතින් වැඩක් නැහැ ඒකේ. අනිවාර්යෙන් ධර්මයෙන් අයින් වෙනව, ධර්මයට ගරහනෝ, එක්කෝ ආයි වෙන වෙන මාර්ග හොයාගෙන තැන් තැන් වල දුවනෝ, පිස්සු විකාර නටන්නේ ඒගොල්ලෝ තමයි. තේරෙනවද? පිස්සු විකාර නටනවා. ධර්මයේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ, සංඝේ අවිච්ඡා ප්‍රසාදේ පිහිටනවා සත්‍ය අවබෝධ වූ එකට. කවදාවත් බුදුන් නොබුදුන් කියන්නේ, දහම් නොදහම් කියන්නේ, සගුන් නොසගුන් කියන්නේ නැති අවබෝධයක් පිහිටනවා. මනාකොට අවබෝධ කරගන්නවා. මනාකොට සත්‍ය අවබෝධ කරගන්නවා. ඒක පින්නතුනේ අප තුලින්මයි. අප තුලින්ම තමා තුලින්ම පිහිටන එකක් ඒක. එයා දකිනෝ ඒ රිද්මය.
මමත්වයෙන් තොරව බැලුවොත් සම්මා දිට්ඨිය පහළ වෙනවා. මමත්වයෙන් තොරව බැලුවොත් සම්මා සංකප්පේ පහළ වෙනවා. තේරුණාද? දැන් සංකල්පනාවන් වල යන්නේ මමත්වෙන්නේ කොටු වෙන්නේ මිනිස්සු. පහදින්නේ අපහදින්නේ ආගමික විශ්වාසවල පැටලෙන්නේ මමත්වයෙන්. මමත්වේ නැති කෙනෙක් කවමදාකවත් කිසිම මේ ආගමක පැටලෙන්නේ නැහැ. කිසිම දේවල් විශ්වාස කරන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ලෝකයක තමයි ජීවත් වෙන්නේ. දැන් මන් ළඟ නැහැ නෙවෙන්නේ විශ්වාස ලෝක මගේ ළඟ නැහැ. කිසිම දෙයක් විශ්වාස කරන්න ලෝකයක් නැහැ. සියලු ලෝකයන්හි නොබැදී වාසය කිරීමයි ධර්මයේ ඉගැන්වීම. සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. සියලු සංස්කාරක වෙනෝ ඒ තුළ ඉන්නේ අනිත්‍ය සංඥාවෙන් ඉන්නේ. අනිත්‍ය සංඥාව කිව්වහම ඔය ඇත්තෝ හිතන එකක්වත් නෙමෙයි. ඔය අනිත්‍ය සංඥාව කියන්නේ අර උඩින් තේරුම් ගන්න මම යමක් කියලා දුන්න කලින් අන්න ඒක තේරුම් ගන්න. එයාගේ ගෑවෙන්නේ නැති එක තේරුණාද? අර නෙළුම්පතේ දිය රඳන් නැති වගේ ලක්ෂණයක් තියෙන්නේ. නෑ, ඔයගොල්ලෝ අනිත්‍යයි කියලා කියන්නේ නෙළුම්පතේ දිය රඳන් නැති එකට නෙමෙයිනේ. අන්න අනිත්‍යතාවය එතන තියෙන්නේ. ගිහිල්ලා දාලා බලන්න නෙළුම්පතට. අනිත්‍යතාවය තියෙන්නේ අන්න එතන. ඔය ගොන්ත කතාවල නෙමෙයි. නෙළුම්පතට ගිහින් දාලා බලන්න. ආන්නේ වගේ ලක්ෂණයක් තියෙන අනිත්‍යතාවය තුළ තියෙන්නේ ඒකයි. උරා ගන්න නැත්තම් ඒ කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය. කැරෙනවා, බිඳිනවා, මැරිනවා, නැති වෙනවා, ඒවා මේ මෝඩයෝ කතා කරන ගොන් කතා. අනේ නේ හඳුරන්නේ උපාදි පහක් තියෙන කෙනෙක් කතා කරා. ඒ උපාදි ඉතින් මේ නිකන් ඉන්න ගොන්ත සමාජයෙටම තියෙන ඒවනේ. ගොන්ත සමාජයේ පොඩක් උඩින් තියෙන ඒවා. ඒවා ඉතින් හොඳයි. ඒ සමාජයේම ඉතින් හොඳයි. අර මොකද අර ලූලා නැති වලට කණයා පඬිතයා කියලා නේද? එහෙම එකක් තියනවා කියනවා වගේ. ඉතින් මේ මෝඩ පුතජන සමාජයේටම, පුතජන සමාජයේම ඉතින් නම් කරපු දේවල් වලට ඉතින් යම් 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 පදක්කම් සහතික, ලොකුකම්, පඬිතකම් සහතික ඒවා මේව ලැබෙනවා. ඉතින් ඒක ඇති වැඩක් නැහැ. ඒක ඒ සමාජයේටම හොඳයි. ඒ දර්ශන සමාජයේට, විශ්වීය සමාජයේට ඒක වැඩක් නැහැ. මේ දර්ශන ලෝකයට එනකොට, බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට එනකොට පින්නතුනි, උපාධි 10ක් 15ක් තිබ්බත් එයා මොන්ටිසෝරි ළමෙක් එතෙන්ට. ඒක වැඩක් නැහැ. උපාධි 100ක් තිබ්බත් මොන්ටිසෝරි ළමෙක්. මුළු ලෝකෙම තියෙන පුස්තකාලෙම කියලා තිබ්බත්, ලෝකෙ තියෙන ලොකුම පුස්තකාලය මුල ඉඳලා අගට කියලා තිබ්බත් ඒක වැඩක් නැහැ. මොකද හේතුව? ඒක ඉන්ද්‍රිය විශ්ෂේ සීමාවේ තියෙනා වූ සංකල්පිත, කල්පිත, මනක්කල්පිත ලෝකවල තියෙනා වූ බාහිර යම් යම් සිද්ධාන්ත තියෙනවා. ඒ සිද්ධාන්ත ස්ථාවර ඒවා නෙමෙයි. හැමදාම වෙනස් වෙන දේවල්. දැන් විද්‍යාත්මක ලෝකයක් කියවගෙන යනවා. විද්‍යාත්මක ලෝකේ අලුත් වෙනවා. වෙනස් වෙනවා. ඒව සදාකාලික ඇත්තක් යථාර්ථයක් නෙමෙයි. දැන් ගුරුත්ව බලය පිළිබඳව පවා තියෙන ප්‍රකාශන අලුත් වෙනවා, වෙනස් වෙනවා. එනිසා භෞතික ලෝකේ, ලෞකික ලෝකේ තිබෙනා වූ සෑම දැනුමක්ම අලුත් වෙවි, වෙනස් වෙවි යන දෙයක්. භාෂාව වුණත් එහෙමයි. අර්ථ වෙනස් වෙවි යන ලෝකයක්. ක්ෂය වෙවි, අලුත් වෙවි යන ලෝකයක්. වය ධම්මා සංඛාර, සංස්කාර ලෝකේනේ. වෙනස් වෙනවා. ආකල්ප සංකල්ප ඔක්කොම විකල්ප වෙනස් වෙවි යන ලෝකයක් තියෙන්නේ. ඒකීය ස්වභාවයක් නැහැ. ඒකීය වශයෙන් අල්ලගන්න එපා. ඒක තේරුමක් නැහැ. දැනුම කියන්නේ ඒක හැම මොහොතකම පා වෙලා යන දෙයක්, වෙනස් වෙන දෙයක් හැටියට ඉඩ දෙන්න ඕන.
ලෝකේ පෙරලී කාලෙ ගෙවි යයි. දැන් වසරක් ගෙවි ගියා. මරුවා කියලා වෙන කෙනෙක් නැහැ පින්නතුනේ. තමන්ම මැරෙන ස්වභාවය තුළ වෙනස් වෙන ස්වභාවය තුළ ඒව නොවනස්ව පවත්වා ගන්න උත්සාහ කරන තැන, නමුත් පවත්වා ගන්න බැරි වෙන තැන අන්න කියනවා මරුවා කියලා. හැම මොහොතකම උපත මරණය, හැම මොහොතකම උපත මරණය තියෙනවා. සත්‍ය අවබෝධ වූෙකුට මෙහි ජීවත් වෙන්නටවත් මැරෙන්නටවත් කෙනෙක් නැත. මොකද මේ කතාවේ තේරුම? අන්න ඒකට කියනවා අමරණීය. සත්‍ය අවබෝධයට ජය හෝ පරාජය නැත. ජය පරාජය දෙක අත්හැරලා වාසය කරනවා. ඔබ මැරෙන කෙනෙක් නම් ඔබ තාම සත්‍ය අවබෝධයට පත් වෙලා නැහැ. ඔබ නොමැරෙන කෙනෙක් නම් ඔබ සත්‍ය අවබෝධිතයි. ඒ ගැඹුරෙන්ම ආධ්‍යාත්මයෙන්ම හදවතෙන්ම මුළු ආත්මයෙන්ම ලේ ඇට මස් නහර වලින්ම ඒ වෙනස ඔබ තුල පවතින ඕන. ගොඩාක් මිනිස්සු හොඳ උඩින් යටින් හරි රෞද්‍රයි නරකයි උපාදාන සහිතයි. ඉතින් උඩින් හොඳ වෙලා වැඩක් නැහැ. උඩගෙන නිවන් දකින්නේ නැහැ. යටගෙනයි නිවන් දක්වන්න ඕන සාංශාරික මනස. උඩින් ඉන්නවා මල් පුදාගෙන වැඳගෙන අරේ මේ කරගෙන ඉන්නවා. යට මනසින් දුෂ්ටකම් කුඩු කේඩුකම් පලි ගැනීම අරව මේ ඕ කැරබලන් නැතුව තියෙනවා. ඒක තමයි නරක. ඒ යටි සිත සාංශාරික සිත තමයි දුරු කරන්න ඕන. මමත්වේ දුරු කරන්න ඕන. මමත්වේ ලක්ෂණ දුරු කරන්න ඕන. කොහොමද ඒක ඉතින් නැති කරන්න තියෙන්නේ? ඔය ඇත්තෝම විමසා බලා අපි විවෘත කරලා දුන්න දොරටු වලින් එළියට පැන ගන්න ඕන. අපි කියලා දුන්න මමත්වේ ෆ්‍රේම් එකෙන් කොහොමද අයින් වෙන්න ඕන කියලා ඒ විදිහට අයින් වෙන්න ඕන. මමත්වේ ලක්ෂණ අවසාන ලක්ෂණයත් ඔබ මකා දැම්ම ශනේන් ඒ පින්තූරය තුළ තවදුරටත් ඔබේ රූපේ දකින්නට ලැබෙන්නේ නැහැ. අවසල් පෑන්සල් ඉරත් මකන්න ඕනේ. ඒකට කියනවා අශේෂ විරාග නිරෝධෝ. පැහැදිලිද? අශේෂ විරාග නිරෝධෝ. අවසන් පැන්සල් ඉරත් මකන්න ඕන මම කියන ලක්ෂණය තුළ. තමා කියලා කෙනෙක් පේන්නේ නැත්නම් එයා තමා කියලා දෙයක් එකතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මං ආසේ ධර්මයේ හැමතැනම මිනිස්සු අහලා දී තේරුම් අරගෙන අවබෝධ වෙනවා. හැබැයි ඒක මගේ ධර්මයේම වෙන්න ඕනේ නැහැ. මම මේ රටේ කවුරු හරි සත්‍ය ධර්මය දර්ශනය ප්‍රකාශ කරනවනම් මං හැමෝටම ඒ හැමෝටම මම ගරු කරනවා. සමහර අය කියනවා මගේ පේජ් එක හරි මේක හරි හාමුදුරුවන්ගේ ධර්මය විතරක් දැම්මාම ඇති කියලා. ඉතින් මට එහෙම අදහස් නැහැ. කවුරු හරි ලෝකයේ ඉන්න දාර්ශනිකයෙක් හරි අපේ සංස්කෘතිය නොවන කෙනෙක් හරි වෙන්න පුළුවන්. වෙන ආගම් දර්ශන මත ජීවත් වෙන කෙනෙක් හරි වෙන්න පුළුවන්. හරි දෙයක් කිව්වොත් හරි වෙනවා. වැරදි දෙයක් කිව්වොත් වැරදි කොතන කරුණාද? වැරදි කියන්නේ ඒකත් එක්ක අපි ගස්සනේ වෙන්නේ නැහැ. ඒක සත්‍යයට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ගස්සනේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට මේ ලංකාවේ තියෙන හැමෝම එකිනෙකාට ප්‍රෝඩාවල් කර ගැනීම. හැම තැනම ඉන්නේ හොරු. හැම තැනම ඉන්නේ වංචාකාරයෝ. මන් දන්නේ මිනිසුන්ට මේක කොහෙන් කොහෙන් හුරු වුණාද කියලා. කොහෙන් මේව හුරු වුණාද කියලා මේ බහුතරයක් මිනිස්සු අතර මේ 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 තත්ත්වයේ තියෙන ඉතාම හොඳ මිනිස්සු පිරිසක් නැත්තේ නැහැ ඉන්නවා. ඉතින් මේ සමාජය තුළට මේ කොහොම හුරු වුණාද කියලා නම් සෙඩ් එකට තෙල් ගහන්න ගියත් ඌත් දන්නව නම් ඒකෙන් අඩුවෙන් ලීටරයක් හරි අඩුවෙන් ගන්න. ඈ දැන් මං සෙඩ් එකක තෙල් ගහන කොල්ලෙක්ගෙන් යව්වා උඹලා ඇත්තටම උඹලා එහෙම කරනවද කොල්ලෝ කියලා. කිව්වා නේද කරනවා තියනවා කිව්වා වැඩ තියනවා කිව්වා එහෙම. එක ක්‍රමයක් නෙමෙයි කිව්වා ක්‍රම ක්‍රීපයක්ම අපි භාවිත කරනවා කිව්වා. ඒක හොයන්න බෑ මොන යකාද සම්මජාතියකට. ලංකාවේ හොරකම් නතර කරන්න බෑ. බිල් කඩනේම හොර හොර බිල් තියෙන ඕන තරම් කඩනවා. එක එක හැම තැනම හොර මොනෝ දෙයක් භාණ්ඩයක් හදන්න ගිනින් දුන්නොත් එහෙම ඒකෙත් ඕගොල්ලෝ ඕන මොකක් හරි ටීවී එකක් ගිනිලා දීලා බලන්න කෙලින්ම කියන්නේ බෝඩ් එකේ ගිහිල්ලා තියෙන්නේ අරක ගිහිල්ලා තියෙන්නේ මෙච්චර යනවා මාත්‍ය මෙච්චර 20000 30000 40000 කියලා බොරු මොකක් හරි රුපියල් 50යි කෑල්ලක් දාන්න තියෙන්නේ. දැන්ම අරුමිනිය ගා ගන්නව අරක. ඒ වගේ හැම තැනම තියෙන මහා අමුතු තත්ත්වයක් තියෙන එක තැනක නෙමෙයි. ඉතින් පොලිසිය වේවා උසාවිය වේවා නීතිඥය වේවා ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට හාමුදුරුවන්ට හරි වේවා මොකක් හරි බොරුවක් නොකරුවොත් අන්තරට ආධාරයක් කරන්න ඒ නිසා සල්පිලක් හරි දාන්න වෙනවා. නිකන් හරියන්නේ අටවිසි බුද්ධ පූජාවක් හරි දීමු කියලා මේ වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා සත්‍යයට ළඟා වෙන්න නම් ලොකු අවදියක් තියෙන්න ඕන ලොකු සතිමත් භාවයක් තියෙන්න ඕන. සත්‍ය මිහිරි නෑ. සත්‍ය ටිකක් ගුණදායකයි හැබැයි ටිකක් තිත්තයි. ඒකයි අචංචා හාමුදුරු දේශනා කරේ. අචංචා හාමුදුරු උතුම් මේ ධර්මයේම දේශනා කරලා අවබෝධ කරගත්ත උත්තමයෙක් ලෝකෙට දේශනා කරපු කෙනෙක්. උන්වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ දුක් දෙකක් තියෙනවා. එකක් දුකින් නිදහස් වීමේ දුක අනිත් එක දුක් වැඩි කර ගැනීමේ දුක කියලා. ඉතින් ලෝක මිනිස්සු වැඩියෙන් අනුගමනය කරන්නේ දුක් වැඩි කර ගැනීමේ දුක කියලා පෙන්නවා. ඉතින් ටික දෙනයි මේ දුක් නැති කර ගැනීමට පොඩ්ඩක් දුක් විඳින්නේ. දැන් ඔයත් මෙතෙන්ට ඇවිල්ලා බොඩක් වෙහෙස මහන්ත වෙලා පුටුවක වාඩි වෙලා යම් කිසි දෙයක් කල්පනා කරගෙන හාමුදුරුවෝ කියන බැනුම් අහගෙන පොඩ්ඩක් ඉන්නවා. මේකත් හරි ඉතින් මනසට හරි දුකක් වෙන්න පුළුවන්. හැබැයි මේ දුකෙන් නිදහස් කරන්න තමයි මේ දුක තියෙන්නේ. ඉතින් පින්නතුංග මේ දුකෙන් නිදහස් කරන්න යද්දි මේ නලවල හරියන්නේ නැහැ. ඔයත්තන්ගේ තියෙන දේවල් ඔයත්තන්ට මතු කරලා පෙන්වන්න ඕන. නැත්තම් හොඳින් කතා කරද්දි හැමදාම මනස හොඳේ පූස වගේ නිදි. ඈ කොටියෙක්ගේ ලක්ෂණ බලන්න ඕන කොටියට පොඩ්ඩක් ලීයෙන් ඇනලා. සිංහයෙක්ගේ ලක්ෂණ බලන්න ඕන සිංහයෙකුට එකක් ඇනලා. පූසෙක්ගේ හරි පොඩ්ඩක් බලන්න ඕන පොඩ්ඩක් ඌට රිද්දලා උගේ හැටි. අර බුරු බුරු ගගා ඉන්න එක ගාලදායි සුස්කාර නියපොතු පාරවල් ටිකක්. බල්ලෙක් වුණත් පොඩ්ඩක් අවසල බලන්න ඌට කන්න බොන්න හේමේ දීලා ඉන්නකන් ෂපාන් එකේ ඉන්න පොඩ්ඩක් වැරදිලා බලන්න ඕන. ඈ කෑල්ලක් කපා ගන්න හැටි. ඉතින් ඒ වගේ තමයි මේ ලෝකේ හැටි ලක්ෂණ. ඉතින් ඒ නිසා ඔබේම මනස ඔබ තේරුම් කරගන්න ඕන. මම නම් ඒ කාලේ සල්ලි දීලත් මිනිස්සෙකුට කියලා බන්නෝ ගත්තා මේ මගේ මනසේ ඇති වෙන වෙනස්කම් මොනවද කියලා. මං හැමතිස්සෙම බැලුවේ මට ඇති වෙන හැම දෙයක් එක්කම මගේ මනස තුල ඇති වෙන මේ වෙනස්කම් ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇයි බැඳෙන්නේ? ඇයි නොබැඳෙන්නේ? ඇයි එපා වෙන්නේ? ඇයි කලකිරෙන්නේ? ඇයි තරහ යන්නේ? ඇයි දුක හිතෙන්නේ? ඇයි ජීවිතේ එපා වෙන්නේ? හැමදේම ඇයි 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 කිං සච්ච ගවේසේ කිං 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 කිං. ඉංග්‍රීසියෙන් කිං කියන්නේ රජතුමාට මේක කිං කියන්නේ කුමක්ද කියන එක. කිං සච්ච ගවේසේ කුමක්ද සත්‍ය? එමනම් හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. ලබන්නා වූ අවසර හැම දෙනාටම සද්ධර්මයේ ආලෝකයේ වඩ වඩාත් ලැබෙන සුබ නවසරක් වේවා. හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ලෝභ ද්වේෂ මෝහ ආදී දුරු වේවා. උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසීමටද ඊළඟ වසර හෝ තමන්ට හේතුකාරක වේවා කියලා හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
අද දවසේහි ධර්මදේශනා දායකත්වය හා ඉගිලම්පස දායකත්වයන් දක්වමින් කටයුතු කරනු ලබන්නේ ගුණතිලක පවුලේ පින්වතුන්. අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් පීඩී පොඩි නෝනා ආත්තම්මාටත් සීමන් අල්වෙස් සීයාටත් පුණ්‍යානුමෝදනා කිරීමට, ඒ වගේම මීට මාස දෙකකට පෙර ආතුව අප අතරින් සමුගත් චාලට් අල්වෙස් අපගේ ආදරණීය මෑණියන්ට, එච්.එම්. ගුණතිලක අප ආදරණීය පියාණන්ට ඇතුළු හිම පවුලේ නමින් මිය පරලොව යන්නට හේදුණු යම් තාක් ඥාතීන් වෙද්ද ඒ හැම දෙනාටත් මේ දහම් කුසලයේ පින් පඳුරක් වේවා, ආශිර්වාදයක් වේවා, කොතනක සිටියත් අනුමෝදන්ව සැපවත් වේවා කියලා අපි සාදුනාදීන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප පවුලේ සෑම සිළු දෙනාටමත් ඥාති මිත්‍රාදී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවය, ඒ වගේම සද්ධර්ම අවබෝධය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදැඩි කරගෙන, ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් 2024 නව වසර සියලුම යහපත් අරමුණු ඉටු කරගෙන නිදුක් නිරෝගී භාවයෙන් යුක්තව සදහම් සේවාව ඉෂ්ට කර ගැනීමට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා, හැම දෙනාගේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. බොහොම පිං. ලබන්නා වූ 2024 නව වසර සද්ධර්ම ශ්‍රවණය කරන ධර්මශාලාවේ සිටින සෑම සිළු දෙනාට, රටවාසී ලෝකවාසී සෑම සිළු දෙනාටම සියලුම උතුම් ධර්මාභිලාෂා නිෂ්ඨ සිද්ධ කරගන්නට සද්ධර්ම ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම උතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා. හැම දිනාටම සද්ධර්මයෙන් සැනහීමට මේ නව වසර තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනා සමුදායක් මුල් කරගෙන අද දවසේ දායකත්වයේ ලබමින් කටයුතු කරනු ලබන්නේ මාළනී මල්දෙනිය මහත්මිය ඇතුළු ඒ ගුණතිලක පවුලේ පින්නතුන්. ඒ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා. එයත්න්ටත් සද්ධර්ම අවබෝධයෙන් සැනහෙන සුබ නවසරක් වේවා. ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.